ඔන්න ආයිබෝන් කියලා පරක් වෙලත් හරි ටෙක්කතා 21 වෙනි වැඩසටහනට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද ඉතින් සුවිශේෂී දවසක් අපිට. මොකද ඔක්කොම ටික එක තැනක අද තමයි ගොඩක් දවසකට පස්සේ හම්බුනේ. ඉතින් එහෙනම් අද මම කාලිංග,
ඔව් මම බුද්ධික,
මම තිලින,
මම හර්ෂ.
ඔව් කට්ටියම ඉන්න. හැබැයි අද මලින්ත පොඩ්ඩක් සම්බන්ධ කරගන්න බැරණ. අද මේ පොඩ්ඩක් අපිට මේ අන්තර්ජාල ගැටලුවක් තියෙනවා. ඉතින් කට්ටිය පරක් වුණාද එන්න මේ. ඉතින් ඔය වගේ ප්‍රශ්න තියෙනවා. එහෙනම්
පරක් වෙ කිව්වෙ ඉතින් පැය දෙකක් විතරනේ.
පැය දෙකක් කියන්නේ
මම පැය දෙකක් විතර පරක් වුණා.
මේ බර ප්‍රශ්න තිබෙ මේකයි. මේ බුද්ධි ගැන හින්දා මම කෝකට ට්විටර් එක දැම්ම අද 7 කියලා. වෙනද නම් අපි 6ට මේ ලෑස්ති වෙලා යනවානේ. ඒ වුණාට මේ වැඩි ඊට වඩා අප්සෙට් වුණා වැඩි. මේ කොහොම හරි කාන්නේ අද පුදුමසාගත දෙයක් වුණේ හර්ෂ වෙලාවට. අපි කෝල් එක දීලා බලනකොට හර්ෂත් එළියට ඇවිල්ලා.
එතන හර්ෂ එක්ක යන්නේ නෝනම් එනෝ නේද වෙලාවට.
ඔව් හර්ෂගේ ප්‍රශ්න එකයි. හර්ෂ මේ හර්ෂව එක්ක යන්නේ නැවද කි? හර්ෂ මෙහෙමයි ඉස්සලම් කියන එනවා ඔක්කොම කියලා මේල් එක ගහනවා. ගහලි වෙලා ඊට පස්සේ මට කෝල් එකක් දාලා අහනවා මචං කොහොමද යන්නේ? මං කිව්වොත් එහෙම අද නම් මට යන්නේ දැන්නේ බස් එකේ තමයි යන්නේ කියලා. විනාඩි 20කට විතර පස්සේ හර්ෂ මේලක සෝරි ළමයි අද මේ මට මේ මෙහෙම ටුර්නමන්ට් එකක් තියෙනවා මේ ඔයිට ඒ ගාන තමයි ටුර්නමන්ට් එන්නේ. ඊට පස්සේ නුවර යන්න තියෙනවා. පව් වෙලාට ඕක නැද්ද තිල්ල?
ඔව් එහෙම තමයි.
නුවර යන්නේ නම මම නෙමෙයි.
රටේ නැති ප්‍රශ්නේ ඊට පස්සේ.
රටේ නැති ප්‍රශ්නේ තියෙන හර්ෂ. හරි හරි කෝමින් ගෝමින් හරි
කම මඩට ගියද දැන් වැඩ පටන් ගත්තොත් හොඳයි.
මේ බුද්ධික මේ උග දවසකින් මම හිතන්නේ වැඩසටහන හතරකට විතර ආවද නේ?
නේද තුනක් නේ.
තුනක්
හරි හතරක් හරි.
ඔව් කොහොම හරි ආවේ නැහැ. අද ඉතින් කමන්නේ අද මට එක දෙකකින් නිදහස වෙන්න පුළුවන් මේ වැඩසටහනේ. බුද්ධිකට එඩිට්
කරන්නේ. ඔව්
මේ කමන්නේ හර්ෂගේ අයියා ඉන්නවලු මේ chat room එකේ.
මල්ලි මල්ලි
මල්ලි ආ ඔව් අයියා අයියා වැටලෙන. ඉතින් බුද්ධික මේ කොහොමද ඇමරිකා හොඳයිද?
හොඳයි ඉතින්. ගිහලා ඉතින් කොහෙත් එකයිද වැඩ කරපු එකෙන් කරේනේ.
වෙනසක් නැහැ. දකින්න එකම computer screen එකනේ.
ඔව්.
මේක තමයි. මේ type කරන සද්දෙත් ඒගොල්ලන්ට ඇහෙනවලු. ඒක නම් එන්නේ නැති මේ
කවුද type නොකර ඉන්නේ?
ටයිප් කරන්න බෑ කවුරු. ඉන්ද්‍රාවට සද්ද යනවා. මේ එහෙනම් මේ ප්‍රශ්න වලට යනවාද? මොන හරි අලුතෙන් කියන්න දේවල් තියෙනවද? ප්‍රශ්න වලට යමු නේද? අද ඉක්මනටත් ගොඩක් ප්‍රශ්න
තියෙනවා. යමු නේ. පොඩි නිවුස් එකක් දෙකක් තියෙනවානේ.
මොනවද?
කියන්න නිවුස්.
iPhone එකක් රිලීස් වුණා නේ.
iPhone 3GS එක නේ.
iPhone එකක් iPhone එක රිලීස් කරා කියලා ඒගොල්ලෝ කිව්වා. ඔව්. ඒකම තමයි රිලීස් කරලා
තියෙන්නේ.
ඔව්. මොකද පොඩි
ඒ කැමර එකක් තියෙන වැඩිපුර
නෑ මං මේ දැකපු එකක් තමයි මේ Apple කට්ටිය හරි දක්ෂයි තියෙන දේම ආයි අලුත් දෙයක් හැටියට පෙන්න. දැන් මොකද මේ දන්නවනේ බුද්ධික මේ Apple කට්ටිය දැන් තමයි මේ කම්පියුටර් එකට ඒගොල්ලන් ඒ කියන්නේ MacBook එකකට මේ SD කාඩ් රීඩර් එකක් හයි කරලා තියෙන්නේ.
ඔව්
මේගොල්ලෝ මේ කිව්වේ මේ එයා මේ ඇත්තටම අර මේ කීනෝට් එකේදී කිව්වේ අපි ඉන්ජිනියර්ස්ලාට චැලෙන්ජ් එකක් දුන්නාලු මේක කරන්න කියලා. මන් දන්නේ මේ මයි දන්නේ එතන ඉඳන් 80 ගණන් 98 ඉතරත් මයි දන්නේ ඔය ලැප්ටොප් වල කාඩ් රීඩර් තිබ්බා. අර ඉතින් ඔය වගේ තමයි. මේ ඉතින්
ඒගොල්ලෝ අර iPhone එකට කියන්නේ ඉන්ටර්නෙට් කමියුනිකේෂන් ඩිවයිස් එකක් කියලා.
රෙවලූෂන් එකක් කරලා iPhone එක.
මහා රජර ටිකක් තියෙනවා.
අම්මා ඒ ඇත්තන මාකටිං අතින් නම් මයි දන්නේ ගොඩක් ඉදිරියෙන් ඉන්න. ඒුණාට iPhone අලුත් එකේ මොන අලුත් ඇත්තටම කතා කරද්දි බුද්ධික අපි කතා කරන්නේ iPhone අලුත් එක ගැන නෙමෙයි iPhone OS 3 එක ගැන නේ.
ඔව්
නේරොඩ මේක ස්පීඩ් කියනනේ 1.5
හાર્ඩ්වෙයාර් එක පොඩ්ඩක් ඉම්ප්‍රූව් කරලා දිනවා කියනනේ.
ඔව් හાર્ඩ්වෙයාර් එක හොඳයි. මේ ඒ කියන්නේ ප්‍රොසෙසර් එක මට මතකද 650ද කොහෙද CPU එකක් තියෙනවා කියුවේ නේද?
ඉස්සර Pentium 3 එක තියෙනවා.
අනික මේ Apple කට්ටිය මේ ඇතුලේ තියෙන්නේ මොනවද කියලා කියන්නේ නේද? මේක දන්නවනේ බුද්ධික මේක කොහොම ලීක් වුනේ කියලා.
නෑ
මේ ප්‍රොවයිඩර් Apple කිව්වේ නෑ මේ මේක ඇතුලේ හાર્ඩ්වෙයාර් මොනවද, ඒ ප්‍රොසෙසර් එක මොකද්ද, RAM කොච්චරයිද කියලා කිව්වේ නෑ. T-Mobile Europe ඒ කියන්නේ ඇමරිකා T-Mobile වලට මේ iPhone එක නෑ, ඒ කියන්නේ iPhone 3GS එක මේ මට මතකද යුරෝප් වල කොහේ හරි රටකට දීපු ස්පෙක් එකක්. ඒගොල්ලෝ මයි දන්නේ Apple අය කියලා තියෙනවා මේක non disclosure agreement එකක් හරි මොකක් හරි තියෙන නැති සමහරලාට මේ මේකේ තියෙන hardware වල විස්තර එළියට දෙන්න එපා කියලා. මේගොල්ලෝ හැබැයි ස්පෙක් එක එකක් දාලා website එකේම hardware spec එක. ඊට පස්සේ තමයි එළියට ඇවිල්ලා තිබ්බේ මේකේ මෙහෙමයි තියෙන්නේ කියලා.
ගල ගලලා බලලා බලද්දි
තවගා. ඔව් ආ අලුත් දෙයක් iPhone 3GS එකේ තියෙනවානේ. මයිදන්නේ මේ පළවෙනි වතාවට තමයි ඒගොල්ලෝ මයිදන්නේ Apple කට්ටිය නම් හිතලා තින්නේ වීඩියෝ රෙකෝඩින්.
ඒක මාරයි නේ.
මාරයි කියන්නේ ඒගොල්ලෝ පෙන්නුවා ඒක වීඩියෝ රෙකෝඩ් කරලා අම්මා විජය ක්වොලිටි එකට තමයි රෙකෝඩ් දෙන්නේ. පුදුම ආසාවක් හිතුණා මටත් ඇත්තටම. මේ මලි
මං හිතන්නේ 1990 ගණන් වල තිබ්බ ඔය වීඩියෝ රෙකෝඩින් එක.
අයි තවත් අලුත් ෆීචර් එකක් දුන්නනේ මේ iPhone එකට. ඔටෝ ફોකස් කැමරා එක
හම්බටද දැන් අනිත් කැමරා වල ෆේස් රිඩක්ෂන් හිතන් දිනවා අනිත් කැමරා ෆෝන් වල නෑ
ඒ වගේද
ඔටෝ ફોකස්
එක අනිත් 3 මෙගාපික්සල් කැමරා එක
හම්බි
කියලා වැඩක් නෑ මට පුදුම මන්න ඇත්තටම LG ෆෝන් එක වීසි කරා මොකද ඒක 5 මෙගාපික්සල් ඒ වගේ එකක් වැඩක් නෑ 3 කොහරි මේ
Now with 3 megapixel camera එහෙම නෙන්නේ
මං ඇත්තටම වාගත්ත මොකක්ද උනේ කියලා iPhone Apple ඇත්තටම හැදුවේ PD එකක් හදලා පස්සේ Nokia ෆෝන් එකක් දැක්කවල double and double zero එක මේක හයි කරන්න හරි කියලා ඒක හයි කරා අරකට හයි කරලා
ෆෝන් එක
ඒකේ තියෙන ෆීචර්ස් ටික අයින් කරා SMS 14 MMS තිබ්බේ නෑනේ ඉතින් එතකොට ඉතින් MMS උත් නෑ තමයි කියලා මේ ප්‍රශ්නේ කරලා ඔක්කොම කරලා හැබැයි මේ දැන් ඔක්කොම ටික වගේ තියෙනවනේ cut and paste තියෙනවා 17
SMS 14
17 ද තමයි කියලා ඒක
ලිස්ට් එකේ තියෙන හැබැයි මට නම්
අද 199 මේක ගානනේ
මට නම් අද හම්බ වෙනවා ඒක නිසා අද දාලා බලන්න පුළුවන්
ඇත්තටම ගානේ ඒකට ඒගොල්ලෝ කියලා තින්නේ මේ GM seed එකක් කියලා ඒ කියන්නේ gold
ඔව් ඒ කියන්නේ මේ
seed එකක්
gold master ඕක සාමාන්‍යයෙන් මේ Microsoft අයත් කලින් රිලීස් කරනවා ඒ කියන්නේ providers ලට හර්ෂිත ඉල්ලීමක් කරන මයික් එකත් එක සෙල්ලම් කරන්න එපා කියලා ගඩබඩ ගලවද්ද දැක්කේ.
සමාවෙන්.
මේ ඉතින් ඔයගේ දේවල් තමයි. හැබැයි මම හිතන්නේ අලුත් OS එකත් එක්ක මේ තවත් දෙයක් වුණා මේ අය මේ Palm Pre වලට ලොකු ප්‍රශ්නයක් වුණා නේ මේ Apple කට්ටිය ගිහුව පරණ ඒ කියන්නේ iPhone 3G කියන එක මේගොල්ලෝ ඩොලර් 99කට දෙනවා කියලා. හැබැයි ඇමරිකාවේ AT&T එකත් එක්ක ඉතින් නියමම එක තමයි මේකේ දැනට මේ ඒගොල්ලෝ iPhone එක රිලීස් කරාට මේගොල්ලන්ගේ key provider තමයි අතන iPhone එක හැදුවේ මේගොල්ලෝ මේ බුද්ධික මේ ඇමරිකාවේ AT&T සමාගමට මේ තාම AT&T සමාගම මේ සපෝට් කරන්නේ නැහැ නේ MMS phone එක රිලීස් කරාට
ඒ ඇයි එහෙම ඇච්චර මේ අඩු වෙලා අඩු මේ මේවා තියෙන්නේ features ටික
ඒක ඉතින් ඒගොල්ලන්ගෙම තමයි අහන්න. ඊට පස්සේ
දැන් AT&T ගත්තොත්
අවුරුදු 20 30ක් පරණ එකක්.
ඒකටත් වඩා මම පටන් ගත්ත කාලේ ඉඳන්ම තියෙනවානේ කේබල් කාලේ ඉඳන්ම තියෙනවා.
ඔව් AT&T කියන්නේ මේ ලොකු net එකක් කැමරා ගා තියෙන ඒ උනාට
මෙහේ අලුතෙන් මෙහෙම මේ telecom operators ලා දෙනවනේ MMS.
ඔව් ඒක තමයි ප්‍රශ්නේ කියන්නේ ඕක තමයි කතාව. ඉතින් කොහොම හරි දැන් මේක ගැන ඒගොල්ලෝ අනික මේගොල්ලෝ දුන්න මේ අර ඉන්ටර්නෙට් අලුත් තවත් අලුත් feature එකක් දුන්නනේ. Apple iPhone එකට computer එකට connect කරලා internet යන්න පුළුවන්. අම්මා.
මාරයි.
මං අර ඒ කාලේ අර T අර මම හිතන්නේ අවුරුදු 6කට විතර 7කට කලින් අර T68i කියලා ආව Sony Ericsson phone එකක්. ඒකේ Bluetooth දැන්නත් connect කරන්න.
දැන් ඊළඟ සැරේ මම හිතන්නේ iPhone අර අනිත් version එකේ ඒක.
ඒකෙත් ජොලිම කතාව හර්ෂ දන්නේ නැහනේ. ඒකත් AT&T සමාගමේ support කරන්න නැහැලු. ඉතින් ඇමරිකාවේ මිනිස්සු බයිනවා. මේක දැන් ඇත්තනම් මම හිතන්නේ මේ Apple AT&T අතර ලොකු ගිවිසුමක් තියෙනවා මේක කොහොමද කරන්නේ කියලා. මේගොල්ලෝ දැන් කතා වෙලා මම හිතන්නේ මට පේන විදිහට Apple සමාගම අපඩ මේ AT&T agreement එකෙන් එළියට ගිහලා world wide market එකට තමයි මේගොල්ලෝ ගොඩක් මේක දැන්
මොකද අන්තරටවල ගන්නදි ප්‍රධාන හේතුව ගාන වැඩි ඉන්නේ.
ඔව්. ඉතින්
network එක ගිය හැටි.
ඔව්. ඒ වගේම මේ macOS අලුත් OS එක රිලීස් වෙනවා.
Snow Leopard එක නේද?
Snow Leopard එක. මේ හැබැයි මේ Mac කට්ටිය දාන්නෙම මේ කොටියන්ගේ වල නම් ටිකම තමයි. Leopard ලා.
Review. අල්ලන්නේ ඇත්තටම මට නම් ඕක.
දැන් මේකෙන්නේ Windows 7 එක මේ තරඟෙට තමයි නේ.
ඔව්. එහෙමද කියන්නේ?
එහෙමලු කියන්නේ.
මේ කාලෙමනේ එන්නේ.
මං හිතන්නේ මේ Windows ඒ කියන්නේ
Apple Windows එක තරඟයක් දෙන්න බෑනේ නේ.
Windows එක competition එකක් කියන්නේ මේ Apple
කියන්නේ users වෙනස් නේ.
අමුතුම market එකක්.
ඔව්.
ඒ කියන්නේ ඒගොල්ලෝ Apple ගන්න කෙනෙක් දැන් මලින්ට ගත්තොත් Apple මම තමයි ඒක කැත වුණා නම් අරගෙන ජනා වුණා හොඳ නැති උනා Apple මම.
ඇත්තට ඒගොල්ලෝ කියන්නේ කියන්නේ Apple product කියන්නේ මේ lifestyle එකක් කියන්නේ.
Lifestyle එක. ඒ කියන්නේ ඒක නිකන් අර මේ BMW එකක් ගන්නකොත් හරිනේ. ඒක ඇත්තම හොඳ කාර් එකක්. වැඩි ගානකට ජරා කාර් එකක් හොකට තියෙන්නේ. Micro එකක් ගන්නවා.
එහෙම කියනවා Micro හොඳ අයියා.
මේවත් කියන්නේ අල්ටෝ මේ මරුටික්
ආ මරුටි අල්ටෝ
මරුටි සෙකන්ඩ් හෑන්ඩ්
නේද ඔව් සෙකන්ඩ් හෑන්ඩ් අල්ටෝ එකක් ගත්තා වගේ රක්ෂපාලාව විතර දීලා
ඔව් මේ මම ළඟදී පත්‍රයේ දැක්ක මේ මරුටි එකක් තියෙනවා 300 ඩෑෂ් විකුණන්න 108ක් ග්‍රේට් රනින් කන්ඩිෂන් ඒ කියන්නේ මගේ ගුණ එකට හොඳ රනින් කන්ඩිෂන් කොහොමාරි
ඒ වගේ තමයි iPhone එක.
iPhone නැත්ද ඒ වගේ තමයි. නෑ ඒ වුණාට මේ අලුත් iPhone එකේ මේ ගොඩක් හොඳ දේවල් තියෙනවා. මේ අර ඇක්සලරෝමීටර් එක දැන් බුද්ධික කම්පස් එකත් එක්ක තියෙන්නේ නේද? ඒ කියන්නේ එතකොට ඒකට ඩිටෙක් කරන්න පුළුවන්. දැන් ඉස්සලා ඩිටෙක් කරේ අපි ටිල්ට් කරන්න x y z කියන තුනනේ ඩිටෙක් කරේ. දැන් අලුත් එක නෝත් එක ඩිටෙක් කරන්න පුළුවන්. එතකොට දැන්
මාලිමාවක් තියෙනවා.
ඔව් අනිත් එක තමයි මේ ඉන්බිල්ට් නැවිගේෂන් එක දැන් තියෙන ෆෝන් එකේම ටොම්ටම් සපෝට් එකක්. ඒ කියන්නේ දැනට iPhone එකේ තිබ්බ map එකේ තිබ්බ Google Maps නේ.
ඔව්.
එහෙම නැතුව third party ටොම්ටම් කියලා ස්ටෑන්ඩඩ් වගේක් තියෙනවා මේ ඔය කියන්නේ නැවිගේෂන්
සපෝට්.
ඒක iPhone එකේ නේ. එතකොට කෙලින්ම iPhone එක කාර්කේ තිබ්බා. ඒ කියන්නේ voice guidance එක තියෙනවා. ඒ කියන්නේ ඉස්සරහම වමට හැරෙන්න, දකුණට හැරෙන්න.
ඔයගොල්ලෝ ගාලින් මේ SDK එක ගත්තොත් ඒකෙත් වහින්දානේ අලුත් API 1200ක් විතර තියෙනවා මේ OS 3.0 වලට එනකොට. ඒක නිසා මේ දැන් මේක රිලීස් කළා ටික දවසක් යනකොට ගොඩක් හොඳ ඇප්ලිකේෂන් නැයි නේද?
ඔව්.
ඒ වගේම අර Bluetooth ad hoc connection එහෙම දිනවා. එහෙනම් අපි දැන් Bluetooth වලින් game එකක් ගහනකොට Bluetooth network එකක් හදාගෙන game එක play කරන්න ඒ වගේ දේවල්. මේ ඒවත් එක්ක ඉතින් තව ගොඩක් ඇප්ලිකේෂන්ස් එයිනේ.
ඇප්ලිකේෂන් ගොඩක් එයි. ඉතින් සල්ලි දෙල ගන්නත් වෙයි.
ඔව්.
හැබැයි ඉතින්
හැබැයි ඒ කියන්නේ අනිත් ඒවත් එක්ක බලනකොට ගාන සාධාරණයි ගොඩක් ඒවානේ. iPhone
එක. iPhone එක ප්‍රසිද්ධ වෙන්න එකම ඒ කියන්නේ එක ඇත්තටම iPhone එකේ GUI එක ගැන කියලා කිව්වොත් ඒකට ගහන්න ආයි GUI එකක් නැහැ බුද්ධික. ඇත්තටම කතා කරොත් ඒ කියන්නේ ඒ දින ස්මූත්නස් කවුරුණත් ඒකට
ස්පීඩ් එකක් වැඩි නේ.
ආස හිතෙන්නේ වැඩ කරනකොට ඒක Mac එකක් ගත්තත් ඒ ගතිය තියෙන කොච්චර කරත්
දැන් මේ දැන් පොඩර කලින් බුද්ධික වෙන්න පොඩි වැඩ කෑලි ටිකක් මේ ඒ ටිකටම ආසයි තුනා.
ඔව් ඒ කියන්නේ Apple අයගේ එකක් දෙයක් තමයි මේ ෆිනිෂින් AI එක ගොඩක් හොඳයි. දැන් iPhone එක අතට ගත්තාම බලන්න කොච්චර හොඳට ෆිනිෂ් එකක් තියෙනවද කියලා. දැන් Nokia phone එකක් ගත්තාම නිකන් අනේ මන්ද ගල් කෑල්ලක් වගේ නිකන් කිසිම නිකන් ඇඩතලයක් නැහැ කිසිම ඒ කියන්නේ ස්මූත් ගතියක්
නැහැ.
දැන් ගොඩක් වෙලාවට මේ Mac වලට software develop කරන අය මැලි වෙන්නේ මෙතන තමයි. මොකද Macish කියන්නේ Mac වල දුවන්න පුළුවන් software එකක් හදාගන්න ගොඩක් අයට බෑ. ඒ කියන්නේ මේ වගේ smooth ගතියට ලස්සන interface එක. ඉතින් ඒක නිසා තමයි මේ ගොඩක් Apple.
ඔව් ඒ වගේ ගාලින් අර G1 phone එකත් එක්ක compare කරනකොට G1 phone එකේ facilities ගොඩක් තියෙනවා. මේ iPhone එක වගේ නෙමෙයි ඇත්තට.
ඔව් අපි G1 කියලා කියන්නේ මේ Android
එක. ඔව් Android මේ HTC G1 කියන එක. ඒකේ වුණාට ෆෝන් එක බැලුවාම නිකන් ප්ලාස්ටික් කැල්ලක්.
ඔව් හරි ගැතයි ෆෝන්
එක. ඒ කියන්නේ hardware එක විදිහට කිසි වෙනමක් නැහැ
ඒක. හැබැයි මේ අවුරුද්දේ ගොඩක් එනවලු නේ ෆෝන්ස් එක.
ඔව් මේ අවුරුද්දේ මේ
ෆෝන්ස් ගොඩක් ආඩ හර්ෂේ ෆෝන්ස් වල තියෙන මේ ඒ කියන්නේ ගත් ක්වොලිටි එකක් නැහැ නේ බුද්ධික. කිසිම නිකන් ෆෝන් එක දැක්කහම ඒක නිකන් වටිනා ගන්න භාණ්ඩයක් හැටියට නිකන් දැක්කහම ටක් ගාලා
කියන්නේ. ඒක පේන්නේ නැහැ. ඒ කියන්නේ ඒක හැබැයි වැඩ කරනකොට ඔපරේටින් සිස්ටම් එකේම ගොඩක් හොඳයි. ඒ වගේම තියෙන ඇප්ලිකේෂන්ස් එහෙමත් හොඳයි. මේ ඒත් ෆෝන් එක දිහා බැලුවාම නිකන් පේන්නේ අර චයිනීස් ෆෝන් එකක් වගේ. මේ පාම්ප්‍රී එකත් ඔකම නේදලා තිබ්බනේ. පාම්ප්‍රී එකේ හાર્ඩ්වෙයා අර YouTube එකේ වීඩියෝ එකක් දාලා තිබ්බේ පාම්ප්‍රී එකේ මේ යට කෑල්ලෙන් චීස් කපන්න පුළුවන් කියලා ඉස්සරහට sharp pages.
නෑ ඒ වුණාට පාම්ප්‍රී එකේ ප්‍රශ්නයක් තියෙන මේ පාම්ප්‍රී එක හැදු ඩිසයින් කරේ මේ Apple iPhone එක ඩිසයින් කරපු කට්ටියම.
ඒුණාත් හાર્ඩ්වෙයා ක්වොලිටි එක ටිකක් අඩුයිලු නේ.
හඩ්වෙයා කියන්නේ පිට පෙනුමනේ.
ඔව්
පිට ඩිසයින් එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ අවුට ඩිසයින් එක කරේ iPhone එක ඩිසයින් කරපු කට්ටියමයි. ඒ වුණාට ඉතින් හැමෝටම හැමදැස්සෙම හොඳ දෙයක් හදන්න බෑ කියනවා වගේ එකක් එක. මම ඉතින් ගොඩක් වෙලාද මේ Apple දේවල් ප්‍රසිද්ධ වෙන්නේ මේ Apple ලාගේ තියෙන marketing skills වලින්. නේද බුද්ධික?
ඔව්. ඒ කියන්නේ දැන් අපි මොනවා කිව්වත්
මේ බැලුවට phone එකක් වගේ market කරන්නේ.
market statistics බැලුවට පස්සේ ඒකයි මේ traffic ඒ කියන්නේ web එකට mobile web එකට traffic එන විදිහ analyze කරලා report එනවනේ. ඒක බලුවම iPhone වල මාර දිනුවක් තියෙනවා. ඒගොල්ලෝ මාස ගානක ඉඳන් වගේ පටන් ගන්නවනේ වැඩේ නේ. release කරන්න හුඟක් කල් ඉඳන්.
ඔව් දැන් ඇත්තනම මේ browsing වල ගොඩක් මේ දැන් මම උනත් දැන් අද එනකම මේ කට්ටියත් එක IRC එකේ සරින් සරේ log වෙලා chat කරේ iPhone එකේ නේද. මොකද දැන් වෙන Windows mobile එකක් තිබ්බත් බුද්ධික මේ වැඩේ හරි අමාරුයි කරන්න. මේ browser එක හොඳ නැහැ. හැබැයි මට මතක නැහැ මේ Windows Mobile එකට අලුත් බ්‍රවුසර් එකක් ඇවිල්ලා තිබ්බා. මට නම මතක නැහැ මේ ඒක මම
හොයලා. Third party එකද?
Third party එකක් බුද්ධිගේ ගොඩක් හොඳයි කියන Flash support කරනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ iPhone browsing experience එකම වගේ ගන්න පුළුවන් කියලා තිබ්බා. මේක හොයලා මං දාන්නම් මේ
Windows 7 එකේ touch මේ version එකක් තියෙනවා නේද?
Touch version එකක් නෙමෙයි ඕන version එකක් touch support කරන touch මේ screen එකක්
වගේ. Screen එකක් වගේ.
ඔව්. ඒක අර මල්ටි ටච් සපෝර්ටඩ්. ඒ කියන්නේ මයික්‍රෝසොෆ්ට් එකේ හොඳ දේ අපි
දන්නවනේ.
හැම එක්කිනාගෙම තියෙන හොඳ කැලල කොපි කරලා දාන එක.
ඒක හුඟක් හොඳ පුරුද්දක් මං හිතන්නේ.
මම කියන්නේ ඒක හොඳ දෙයක්. ඒක හොඳ දෙයක් දැක්කහම ඒක
මේ අපිට මේ හැම එකම ඉන්ස්ටෝල් කරගන්න බෑනේ. ඒකයිනේ ඉතින්.
දැන් අපි හිතමු අපි Mac එකේ ඩොක් එකට ආසන ඊට පස්සේ Windows වල මොකක් හරි start menu එකට ආසන. හොඳට කම්පියුටර් දෙයක් තියාගන්න බෑ.
දෙයක් තියාගන්න
බෑ නා. හොඳ ටිකර. ඇත්තම ගත්තොත් නම් Windows 7 වල මේ තියෙන task bar එක කියන්නේ ඩොක් එක මේ Mac ඩොක් එකේ
ඒකම තමයි.
ඒක ඒකම පොඩ්ඩක් වෙනස් කළා.
හැබැයි මේ මට Mac ඩොක් එකට වඩා ඒක පොඩ්ඩක් හොඳයි වගේ නේද? ටිකක් විතර දියුණුයි වගේ නේ.
ඔව් Mac ඒ කියන්නේ Windows එක හොඳ කළානේ කරන්නේ. දැන් DOS ගත්තත් ඒක නෙවෙයි. DOS එකත් අරගෙන ඒගොල්ලෝ IBM එකට
කොපි කරත් හොඳ කරලා තමයි කොපි කරන්නේ.
ඒ කියන්නේ වැඩේ වැඩ ගොඩක් දෙනවා. සමහරවිට stability ප්‍රශ්න තියෙනවා. ඒ වගේ තමයි තියෙන්නේ. මේ මං හිතන්නේ දැන් Apple වලට බැන්න ගොඩක්.
දැන් Apple කවර ඉන්නම් තද වේ හොඳ තමයි.
ඔව් ඉතින් iPhone එකක් අතේ තියන් එකටම බයින කර මොක උඩ බලාගෙන කියලා ගන්න.
ඉතින් ඔබ තියාගෙන බයින්නේ කියලායි.
ඔව් මේ ඇත්තටම මේ MacBook Air එක උනත් ඒගොල්ලෝ දැන් මේ chat එකේ කියනවා MacBook Air එකත් මාර විදිහට market කරේ. ඒගොල්ලෝ කරේ envelope එකක් අරන් ගෙන envelope එකෙන් එළියට ගත්තා laptop
එක. ඔව් ඒක නම මාර ලස්සනයි.
developer conference එකේ ඉතින් ඔයගේ marketing වලින් ගොඩක්
ඒකේ මේ reviews නැහැ හැබැයි හරිනේ මොකද මුකුත්ම නැහැනේ features එකේ.
ඔව් මම හිතන්නේ මේ දැන් ගොඩක් වෙලාට features වලට වඩා
අතර features නම් ඔක්කොම දෙක තියෙනවා මේ CD drive එක නේ.
CD drive එක නේ.
ඒක ඒක wireless කරන්නනේ වෙනම ගන්න ඕනේ නේ ඒක. ඒනොට ඒක කියලා තිබ්බා මේ දැන් තියෙන සාමාන්‍ය laptop වලත් එක බලනකොට ඒක speed එක මදි කියලා. ඒ processor එකේම slow කියලා.
ඔව් ඒ වගේම අර මම කලින් කිව්වනේ මේ Windows වලට එහෙම අලුත් මේ browser එකක් ඇවිල්ලා තියෙනවා කියලා අපේ chat room එකේ නෂාන් නම දුන්න Skyfire එකේ නම මේක flash නම් supported browser එකක්. flash java scripting. ඉතින් ඒක නිසා අශාන්ට thank you ඒක මතක් කරලා දුන්නට මේ දාලා බලන්න අවස්ථාවක් හම්බුනේ දාලා බල. opera වලට වඩා හොඳ වෙයි කියලා තමයි කියන්නේ. opera browser එකට වඩා. ඒ වගේම බුද්ධික මතකද අපි එක සැරයක් එක් කතාවල කතා කරා මේ opera එකේ සිංහල පෙන්නනවා කියලා.
ඔව්.
ඒක හැබැයි බුද්ධික වැඩ කරනවා. වැඩ කරන්නේ මෙහෙමයි. ඒගොල්ලන්ගේ server එක පැත්තේ මේ පැත්තට image එකක් එවනවා. ඒ කියන්නේ settings වල දැම්මහම opera mini browser එකේ මලින්ත මේ ගැන කතා කරලා එදා කිව්වා. ඒ කියන්නේ ඒකේ setting එකක් තියෙනවා අර language support එක on කරාට පස්සේ. ඒ කියන්නේ browser එකෙන් ඒගොල්ලෝ කරන්නේ site එකක් request කරා මේ site එකේ image එකක් මේ පැත්තට වෙනවා. හැබැයි අර ඉස්පිලි පාපිලි ප්‍රශ්නේ හැමම පොඩ්ඩක් තියෙනවා ලේකින්.
rendering
වල ඒ කියන්නේ දැන් web experience එක ඇත්තට හොඳ වෙන්න බෑ නේද? image එකක් එනවා කියන්නේ. ඔව් ඒ කියන්නේ මම time ඕක අනිවාර්යෙන් gif එකක් නේ නැමෙත්තේ. ඕකෙදී load වෙන්න නේ ඒක සහ data පාවිච්චිය වගේ නිසා ටිකක් අඩු වෙන්න පුළුවන්. එහෙමනම්
ප්‍රශ්න වලට යන්න.
මඩ ගැව්වනේ. ඉතින් දීච්ච තරහ ඔක්කොම පිට කරානේ.
ඔව් මං හිතන්නේ මේ iPhone මට දුන්න මනුස්සයා දැන් වා කරනවා だっ
මේ ගහනවා නම් ඉතින්
අහනවා මේ වුණාට මේ iPhone එකේදී මං ආසමදේ දන්නවනේ
ඔව් GPS ඒක නැත්තම්
අද තමයි
කඩේන්නේ GPS
අද ඇත්තනම් පාර වාගත්තේ GPS එක නිසා අද GPS එක බලන් යන්න ගියා තාප්ප එකට
තාප්ප එක හැප්පෙනවා මොකද
තාප්ප එක GPS එක පාරවල් දිනනට තාප්ප වෙනදලා
ලංකාවේ තත්ත්වය ඔකයි ලංකාවේ පාරවල් තියෙනවා බලාගෙන ගියාම පාර මැද්දෙන් තාප්පයක් දැම්මා. ඉඩම ගුල්ලා. අයියෝ අයියෝ.
හොඳලට රේයර් ඔඩියෝ නැවිගේෂන් එක මෙහෙ දාන්න බෑ.
ඔව් චතුර chat room එකේ කියන අපෝ දැන්ද Windows mobile වලට flash ආවේ කියලා. නෑ Windows mobile වලට flash කියන්නේ මේ browser එකේ flash support එක. එනට චතුර තාම iPhone වලට flash.
තාම නෑනේ.
ඒකනේ
මම ඒක discuss කරන්න යනවා කියලා මම දැක්ක ලොකු news එකක් ගිහින්.
මේ ඉතින් දැන් අර Windows mobile වල flash දිනවා. Apple iPhone වල තාම නෑ. ඉතින් ඒක මම දන්නේ. ෆ්ලෑෂ් කරලා බලන්න අර නිකන් අර කැමරාවකින් ෆ්ලෑෂ් එකක් ගෙනලා ගහගන්න. ඕක තමයි ඉතින්. බුද්ධික බලමු අපි පළවෙනි ප්‍රශ්නය ගත්තද
කියලා. බලමු. මේ පළවෙනි එකම ගාලින් අහලා තින්නේ. මේ Airtel broadband පාවිච්චි කරනකොට රෙබිට්ෂා ෆයිල් ඩවුන්ලෝඩින් කරන්න බෑ
කියලා. මම කතා කරලා තියෙනවා අපි නේ.
ඔව්.
කටේ දත් ඇල්ලගෙන කතා කරලා තියෙන එක නිසා අපි ඒකට දාමු link එක.
ඔව්.
ගොඩක් වෙලාවට කට්ටිය අර අලුතෙන් එන කට්ටිය පොඩ්ඩක් හොයන්නේ අමාරුව දන්නේ නැතිකම නිසා අහන්නේ. අපි ඒකට link එක දාලා ඒක හදමු දෙක.
ඊළඟට ප්‍රියාන් ප්‍රශ්නයක් යොමු කරලා තිනවා මේ එයාගේ මැෂින් එකේ ස්පෙක් එක දාලා තිනවා කෝටෝ ඩුවෝ 2.8 2GB RAM මොනවම කියලා තිනවා. එයාගේ ප්‍රශ්නේ වෙලා තින්නේ මේ ඒක බූට් වෙන්න ගොඩක් වෙලා යනවලු. මේ ඒක ස්පීඩ් අප් කරගන්න එයා වෛරස් තියනවාද කියලාත් සර්ච් කරලා බැලුවලු, ස්කෑන් එකක් දාලා, ඒත් හම්බුනේ නැහැලු. මේ කොහොමද හනෝ ස්පීඩ් අප් කරගන්නේ බූට් ප්‍රොසෙස් එක?
ඔව් මම හිතන්නේ ඔකේ අංක එක ප්‍රශ්නේ තමයි ඔක වින්ඩෝස් වෙන්නේ නැති.
ඔව්
XP වෙන්නටි කියලා හිතෙනවා. XP වල සමාවස ස්පෙක් 3 දාන්න ගොඩක් වෙලාට බූට් ප්‍රොසෙස් එකේ ඉම්ප්‍රූවමන්ට් එකක් තියෙනවා. හැබැයි බුද්ධික හැමතිස්සෙම ඔය පරිගණක බූට් වෙන්න යන ටයිම් එක හැමතිස්සෙම යන්නේ මේ කොච්චරක් ඇප්ලිකේෂන්ස් ඉන්ස්ටෝල් කරලා දිනනවද කියන එක.
ගොඩක් ඒවා මේ ස්ටාර්ට්අප් එකට දාගෙන දිනනවනේ.
ඔව් ගොඩක් ඒවා නොදැන ස්ටාර්ට් වෙනවා. ඉතින් ඒක නිසා මේ ඒක වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට සමහරලාට මෙයා මේ පරිගණකයේ අලුතෙන් හැදුවට hard disk එක පරණ computer hard disk එක වෙන්න පුළුවන්. ඒ කියන්නේ ID පරණ hard එකක්. ඒකක නම් OS එක install කරලා දෙන සමහරලාට hard disk වල slow කම නිසාත් මේක වෙනවා. සමහරලාට මෙයාගේ hard disk එක fragment වෙලා ඇති. හයික hard disk එකේ ඉඩ ගොඩක් මදි ඇති. 120ක්වත් අඩු ගන්න hard disk එකේ free space තියෙන්න ඕනේ. ඊට අමතරව මේක defragment කරන්න ඕනේ. defragment කරනවා කියන්නේ ෆයිල් හැමතිස්සෙම ලියලා කියවනකොට මේ ෆයිල් තියෙන පිළිවෙල ගොඩක් වෙලාවට වෙනස් වෙනවා. يعني ෆයිල් එකක් hard disk එකේ කියන්නේ කොටස් වශයෙන් ඒ කොටස් එක එක තැන්වල තියෙනවා. ඉතින් මේ එක එක තැන්වල තියෙන කොටස් තියෙනකොට මේ read කරන්න යන වෙලාව වැඩි වෙනවා. ඉතින් එතකොට මේක දාන්න defragment එක. ඒ වගේම මේ Windows වල startup වල තියෙන program ගොඩක් අයින් කරා. ගොඩක් අය දාගන්නවා desktop wallpaper software. එතකොට
ඒ ඊට අමතර මේ messenger තියෙන ඔක්කොම messengers ටික දාගන්න.
Yahoo, Google ඔක්කොම ඒවා දානවනේ. ඒවත්
ඒ අතනම ගන්නේ මේ සමහර ඒවා දැන් අපිට පේන්නෙත් නැතුව run වෙනුනේ ගොඩක් අර මේ
Google update කරන්න වෙනවා, Adobe update run වෙනවා.
ඔව් ඒකයි මේ අර මේ PDF Acrobat reader
ඔව් Acrobat reader
ඊට පස්සේ Microsoft Office වල මේ සමහර ඒවා run වෙනවා.
ඔව්
ඒ වගේම මේ ඒකට ගොඩක් හොඳයි ඉතින් අර මොකක් හරි tool එකක් දාලා analyze කරා නම් ඒකෙදි හැම
එහෙම නැත්නම්
startup program එකක
config එකෙන් පුළුවන් නේද?
ඔව් run එකේ ms config කියලා ගහලා Microsoft services ඔක්කොම start වෙන hide කරන්න කියලා.
ඔව්.
අනිත් ඔක්කොම අයින් කළා.
ඔව්. හැබැයි වෙන මොකුත් කරන්න එන්න බාර අර අනිත් ini files එහෙම අයින් කරොත් සමහර ප්‍රශ්නයක් ඇති වෙන්නේ.
ms config එකෙන් අර වෙලා තියෙන i default කියලා දාපු ගමන් අර පරණේම ටික හදා ගන්නවා. ඔව් delete කරන්න එපා.
අර මේ Adobe updater එක නම් හරි කරදරයක්නේ.
අයියෝ. ඇත්තටම කිව්වොත්.
ඒක හරියට අර cancel කරන්නත්
cancel කරලා විනාඩියක් විතර යනවා cancel වෙන්න.
ඇයි Java update එක? ඊගොඩ new update.
ඇයි දන්නේ මේ ඒ update එක අඩු ගණන් අහන්නේවත් නැහැ ඒක දාන්න දෙපාද කියලාවත්. හරි නරක විදියට ඒක හදලා දීන්නේ.
ඇයි එතකොට මේ Firefox update එක?
ඇයි
Chrome? එයා කියන්නේ නැහැ. Update අහන්නේ නැහැ. හැබැයි ඒකත් එකතුකින් හොඳයි. මොකද දන්නව ඔය බග්ස් තියෙනේවා අපි දාන්න නැතුව එයා දාන්න එක හොඳයි.
හැබැයි මෙහෙම ලොකු අප්ඩේට් නම් නරකයි වැඩේ. පොඩි අප්ඩේට් එක නම් කමන්නේ
නැහැ. මම දැන් Google Chrome එකේ නම් ලොකු අප්ඩේට් එකක් එන්නේ නැහැ. මම දන්නවා.
නෑ දැන් අපි dev channel වල ඉන්න නිසා ඉතින් අපිට බලාපොරොත්තු වෙන්න වෙනවා crash එහෙම නම්.
ඔව්. ඊයේද
table version එකේ
මාර වැඩේ නේ දිල්ලුනේ. ඊයේ Google Chrome එකේ කළා. කොහෙවත් ක්ලික් කරන්න බෑ. හැබැයි හරි ෂෝක් කියන්නේ Google Chrome එකේ crash වුණා කියලා message එකක් එනවා. restart කරන්නද කියලා අහනවා.
ඔව් මේ tab එක crash වුණා. ඔව් මාරයි
කියලා. ඒක crash වෙනා නේ. මේ හරි ෂෝ මුකුත්
browser එකම ගියා.
ඒත්
ඒකම කිව්වද browser crash වුණා කියලා.
ඒ crash වෙන්නේ menu එකට ගිය ගමන් crash.
මොකද කරේ ඊට පස්සේ?
ඊට පස්සේ තින් මේ අපි වැසාගෙන වදාරගෙන හිටියා. මොකද ඉතින් අපි dev channel එක දාගත්තා නම්
හැබැයි ඒගොල්ලෝ අර blog එකේ කියලා තිබ්බනේ ආපහු වෙන්න ඉඩ තියන්නේ නැහැ. හොඳට බලනවා
කියලා. ඔව් මේ මට සැකයක් ආවා කිව්වේ කරන්න මේ අපි දන්න කවුරුද කියලා.
ආශිලා යාළුවාද
බලන්න මේ අපේ පැත්තේ කවුරු ඉන්නවද කියලා. ෂුවර් එකට එහෙම එකක් වෙන්නේ නැති.
හැබැයි ඉතින් මේ අද උදේ නම් මේ අප්ඩේට් එක දැක ගන්න තිල්ල මං කරපැඩේ කම්පියුටර් දින වෙනස් කරා. දින වෙනස් කළා රිස්ටාර්ට් එක දාපුවම අප්ඩේට් එක ගත්තා. මොකද එයා පැය පහෙන් පහටෙන් චෙක් කරන්නේ. ටක් ගාලා අප්ඩේට් වුණා. ඊට පස්සේ ආයෙත් දින මාරු කරලා රිස්ටාර්ට් කරා. මේ ආයි බලන්න ගන්නත් දැන් නැද්ද තියෙකට දින අවුල් වෙනවා. මේ ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැ.
මම නම් ගාලින් කරන්නේ මෙහෙම. දැන් මම ඔටෝ අප්ඩේට් එක ඩිසේබල් කරලා තින්නේ. මේ ඔය වගේ අප්ඩේට් එකක් අහම සතියකට දෙකකට පාරක් බලනවා මේ සර්ච් කරලා.
ඔව්.
දැන් ඔය වගේ කට්ටියෙන් කමෙන්ට්ස් එනවනේ. මේක අප්ඩේට් එක හරිනෑ කියලා එහෙමවත් දන්නේ.
මම Windows නෙන් දානවා. මම දාන්නේ සාමාන්‍ය Windows අප්ඩේට් එක, Office
අප්ඩේට් එක. නෑ මගේ මේක Chrome වල එක.
ආ Chrome එකේ auto update disable කරලා තියෙනවා.
Chrome එක නම් හැබැයි සමහර ලාට upset යනවා නේ අලුත් අප්ඩේට්.
මං ඉතින් කොච්චර
කැමති ටේබල් එකේ නම්
ආවා. මං ඉතින් මලත් Chrome එකක්ම මැරනවා කියලා හිතාගෙන දාගෙන. ඒ වුණාට මේ ඇත්තටම Chrome පාවිච්චි කරන්න ගත්තා වෙන browser එකට යන්න හිතෙන්නේ නැහැ
නේද? හිතෙන්නේ නැහැ නේ. ඉතින් දැන් web page එකට යන්න නැත්තම් Firefox start කරපුවා විනාඩි දෙකක්ද බලන් ඉන්න ඕනේ start කරන. මේක ක්ලික් කරපුව හැටි මේ Windows Explorer open වෙනවත් කලින් ඒක open වෙනවා.
ඔව් ඒක නම් ඇත්තම ඒක ඉතින් ඒ අතින් මේ හැබැයි Windows මේ IE 8 එක නම් ගොඩක් මම දැන් ගොඩක් දැන් මම Firefox අයිම කරන්නේ. ඒක නිසා දැන් secondary browser
එක අයිම කරලා Firefox. අයියෝ එහෙම කරන්න එපා Firefox
එකට. බයි බයි බයි. මේ ඊට පස්සේ
නේද කයිසි වැඩේ නෑ
නේද? නෑ Firefox අයින් කර එක හේතුවක් තමයි මට වෛරස් එකක් ආන එක බාර.
Firefox එකේ?
ඔව්. ඒක නිසා මට එදා තදෙලා හරියන්නේ නැහැ කියලා අයින් කරා. මොකද මේ Firefox වල දැන් මේ අප්ඩේට් වෙනවා කියන එක ඉවරයක් නැහැ security fixes. ආ. ඒ කියන්නේ අන්තිමයි කියන එකනේ කියන්නේ කෝඩින් වල ඕ වගේ ගන්නට security දැන් දැන් Chrome සාධාරණයි ඒක developer channel එක අපි පාවිච්චි
කරන්නේ.
ආ. එතකොට ඒගොල්ලෝ ඒක ප්‍රසිද්ධ කරන මේක හැමනේ සමාලක දවස් දෙකකින් තරයි අප්ඩේට් එකක් එනවා.
ඔව්.
ඉතින් ඒක ටිකක් ඕනේ නැහැ කියලා හිතන ඉතින්.
අඩු ගානේ මම ඉන්නේ Firefox 4 එකවත් මේ පොඩ ලයිට් වේට් කරලා Chrome ගන්න
ගත්තා. මේ Firefox වල ඇත්තටම මම ගොඩක් බලාපොරොත්තු වුණා මේ 2 ඉඳන් 3 කරනකොට ඒගොල්ලෝ මේ තියෙන ගොඩක් ප්‍රශ්න හදලා මේ process වල තියෙන ගැටලු හදලා මේක startup improve කරලා memory leak
තියෙන හදලා. නෑ ඒක නෑ.
මුකුත් කරන්න නෑ නම version එක වෙනස් කරලා interface එක
පොඩ්ඩක් features shift එකක් වෙනස් කරා ඒත් ඉතින්
ඒකම දැම්මා. ඉතින් ඕවාගේ බලනකොට මේ දැන් ගොඩක් Chrome මේ මම මේ කියන්නේ ඒ කියන්නේ Firefox කට්ටිය සල්ලි හොයන එකට ගොඩක් මහන්සි වෙනවා කියලා තේරලා තියෙනවා.
Firefox ඉතින් අර development වලට නම් සෑහෙන වටිනවා.
ඒ අර වෙලා තියෙන අර
Firefox developer Firefox
developer
debug කරන
මේ ඉතින් ඒකයි.
ඒවත් ඒයි මං හිතන්නේ ඉස්සරහට නේ මේක.
Chrome ඇත්තටම Chrome වල මූලිකම ඒගොල්ලෝ කියලා තියෙන්නේ මේ lightweight browser එකක් හදනවා කියන එක.
ඔව්.
ඉතින් ඒක නිසා ඒගොල්ලෝ හැමදෙස්සම මේකේ තියෙන gadgetmatic අඩු කළා.
මේ මොකක් හරි Microsoft Internet Explorer හරි මොකක් හරි එකක් එනවාද මේ Firefox add-ons පාවිච්චි කරන්න පුළුවන් එකක් එහෙමම?
නෑ මම දන්න තරමින්
නෑ. ඒක බොරුවට දාලා තිබ්බා April Fool joke එකක්
විදිහට ඒක. මම ළඟදී දැක්කේ මොකක් හරි කමාටි කරලා. ඒක එහෙනම් ආයි පාරක් කියවන්නේ නැති.
ඔව් අපේලා මේ ඊමේල්ද දැක්කේ? ඊමේල් ඉදින් ලංකාවේ මයි දන්නේ මම අර ඉන්ටර්නෙට් ගත්ත කාලේ ගිය මේලුත් ආයි
එනවා. ඔව්. වෙන මේ වෙන නම් වලින් එන්නේ වෙන හෙඩින් දාලා.
ඔව් ඒක තමයි. මේ මට බනිනවා මේ මලින්ද කැමති මේකට මම අකමැති ඉන්න මලින්ද තරේ විරුද්ධත්වය ප්‍රකාශ කරන චැට් මොකද මලින්දට ඇපල් වලට බනිනවා කියන්නේ මලින්දට බැන්නට වඩා
දරුණුයි
මොකද මට තාමත් මතකයි මේ මලින්දගේ අතට මේ දුන්නාම iPhone එක මලින්ද
බෙවුලුවා
ලකුල් දෙකක් තියෙනවානේ එම් ෆොටෝක වැඩි උනා කියලා
කක්කල ෆොටෝ ගන්නවානේ මේ සල්ලේ
ෆොටෝ වල්ලා කොටිම ගෝ මලින්දට අර මේක ඇඟිල්ලෙන් දැන් ස්ක්‍රීන් මාරු වෙන්නත් යන්න බෑ ඇඟිල්ල ගෑනවා අනේ මේ බෙනවා ඉතින් එච්චර ආසයි ඉතින් ඒ කවුරු හරි chat room එකේ ඉන්න ping එකක් ගිනන මලින්දට iPhone එකක් අරන් දෙන මලින්ද සදානායක ඇති වෙයි මම දැන් දවස ගානේ ගෙදර ඇවිල්ලා
මේ කොහොමද මේකෙම තේරෙන්නේ Apple එකේ marketing ටික කොහොමද කියලා
නෑ ඇත්තටම හර්ෂ මේ ඇත්තටම Apple Mac එකක් පාවිච්චි කරොත් එහෙම Windows එකක් අත ගන්න හිතෙන්නේ නෑ Windows කියලා Linux එකකට අල්ලන්න හිතෙන්නේ නෑ ඉතින් ඒක නිසා මේ බුද්ධික
ඔව් දැන් මම ඇත්තටම සති 3ක 4ක විතර ඉඳලා මේ ප්‍රයිමරි OS එක විදිහට Mac තියාගෙන ඉන්නේ ඒකම හැබැයි කලින් කියන්න ඕන මේ Firefox Mac version එක නම් මාර ස්ටේබල්.
ඔව් ඒක
ඒක එක සැරයක්වත් තාම ක්‍රෑෂ් වුන්නේ නැහැ මම කියන්නේ දැන් ඔක්කොම වැඩ කරේ ඒකේ මේ ඒක නම්
වැඩ කරන්නේ අපි ක්‍රෑෂ් වෙලා
නෑ ඇත්තටම මේ මගේ අර වීඩියෝ එකක් තියෙනවා මම අර Hackintosh එක ඉන්ස්ටෝල් කරලා බලන්න Firefox ක්ලික් කරන පරක්කු විතරයි ඕපන් වුත් වෙලා. ඒ කියන්නේ Chrome Windows වල ඕපන් වෙනවා වගේ වැඩ කරනවා.
ඒකත් නෑ එහෙම දෙක දෙවිදියක
නෑ ඉතින් තනිකර platform එක වෙනස් නෑ. Engine එකේ පොඩි ඒගොල්ලන්ගේ පාවිච්චි කරන කෝඩි දැන් Chrome වල හොඳ නිව්ස් එකක් තියෙනවා නේද තියෙන Chrome මේ Linux වලට දැන් අලුත් version එක stable ඒ කියන්නේ developer channel එකේ 3x version එකම තියෙනවා.
ඔව්.
Flash උත් වැඩ කරනවා.
කෙලින්ම dev එකම මේ
Java උත් වැඩ කරනවා. ඒක නිසා මේ හැබැයි අර download කරන්න තියෙන එපා කියන එක download කරලා අර channel changer එක දාලා developer channel එකට මාරු වෙන්න ඕනේ. මාරිලා update කරා නම් ගොඩ තමයි.
Chrome එකේ මම තව දෙයක් හොඳට දැක්කා ඔය YouTube කියන්නේ Google සම්බන්ධ සයිට්ස් තියෙන්නේ. ඒවා ටිකක් fast.
ඒක ප්‍රශ්නෙලා තියෙන එකක් එකක් තමයි මේ හර්ෂ Google ගොඩක් සයිට් වල Ajax පාවිච්චි කරනවා. Ajax පාවිච්චි කරනවා කියලා කියන්නේ JavaScript ඉන්නේ.
ඔව්.
එතකොට Chrome වල වෙනම අර V8 engine එකක් තියෙනවානේ මේ scripting වලට.
ඔව්.
ඒක ගොඩක් ඒගොල්ලෝ එකෙන් තමයි මේ improve
කරලා තියෙන්නේ performance. Google web toolkit එක පාවිච්චි කරලානේ හදන්නේ.
ඔව්. එතකොට වෙන්නේ JavaScript ඉන් තියෙන මාකර සයිට් එකට ගියොත් එහෙම අනිත් හැම browser එකටම වඩා Chrome එක fast.
Fast.
මොකද ඒගොල්ලෝ අර මේ standard Java VM එක නෙමෙයි මේ scripting වලට පාවිච්චි කරන්නේ. ඒගොල්ලන්ගේ engine එකක් ඉන්න. ඒක නිසා
ඒක තමයි වෙනස තේරෙන්නේ නේ.
ඔව් ඒක තමයි වෙනසක් තියෙන්නේ. බුද්ධික අපි ප්‍රශ්න
මාරුනේ. ඊළඟ එකට යමුනේ.
අද කතා කරනවා මේ ටිකගෙන.
සබ්ජෙක්ට් එක හොඳ නෑ.
ඊළඟට ඒ ප්‍රියන්ව තමයි අහලා තින්නේ. එයා කියන මේ වෛරස් ඇටැක් කරපු කම්පියුටර් එක ෆෝමැට් කරලා OS එක දාන්න ඕනලු අපව C drive එක විතරක් මේ ෆෝමැට් කරාම ඇතිද කියලා අහනවා. නැත්නම් මුළු hard disk එකේ තියෙන ඔක්කොම partitions ෆෝමැට් කරලා දාන්න ඕනද
කියලා. මම දැන් දන්නේ AI computer slow කියලා. යාමනේද අහලා
තියෙන්නේ. ඔව්.
මේ කම්පියුටර්නේ වෛරස් වෙනවා ස්ලෝ තමයි.
නෑ. හැබැයි වලින් එයා කියලා තියෙන මේ වෛරස් ස්කෑන් කරා හුන්නේ නැහැ කියලා.
අය ඒක වෙන්නෙත් නෑනේ.
හුන්නේ නැහැනේ ගොඩක් වෙලාවට.
ඔව්. ඒ කියන්නේ අහුවෙන්නේ නැහැ කියන්නේ වෛරස් එකෙන්ම දෙනවනේ ගේම් එක ඇන්ටිවෛරස් ස්කෑනර් එකට ඉස්සෙල්ලා. ඊට පස්සේ තින් අහුවෙන්නේ නැහැ. ආ නෑ සාමාන්‍යයෙන් අර මං කලිනුත් කිව්වා වෛරස් ඉෆෙක්ට් එකක් ආවොත් එහෙම ඔක්කොම බෑකප් කරන්න. ඒ කියන්නේ data backup කරගන්න කොහෙට හරි වෙන drive එකකට වෙනම drive එකකට ඒ drive එකට නෙමෙයි ඊට පස්සේ ඒ drive එක system එකෙන් ගලවලා align කරන්න backup තියෙන එක ඊට පස්සේ මුළු hard එකේ ගලවන්න partitions ටික ඒ කියන්නේ වගේ infected data machine එකේ partitions ටික ගලවලා ආයලතෙන් partition කරලා format කරලා අලුත් OS එකක් install කරන් අලුත් OS එක install කරලා අලුත් OS එක update කරන් update කරන්න කියන්නේ ඔක්කොම windows update කරලා patches දාලා ඔක්කොම කරා ඊට පස්සේ antivirus software එක download කරලා install කරන් අර මතක තියාගන්න අර පරණ hard එකේ තියෙන download කරපෙකින් දාන්නපා. ඒ hard එක තාම ගහන්නයි තියන්නේ. ඊට පස්සේ antivirus එක install කරලා ඔක්කොම කරාට පස්සේ ඔයාගේ අර පරණ backup ගත්ත hard එක connect කරන්න. connect කළා අලුත් install කරපෙකේ තියෙන antivirus එකෙන් අර hard එක scan කරන්න. scan කළා backup ගන්නකොට program කිසිම දෙයක් backup වලින් copy කරන්න එපා. documents tikai ඔයාට ඕන files ඒ ටික විතරක් backup එකෙන් ගන්න. අනිත් හැම ප්‍රෝග්‍රෑම් එකක්ම ඉන්ටර්නෙට් එකෙන් ගත්ත යන ඉන්ටර්නෙට් එකෙන් ගන්න CD එකක් තියෙනවනේ CD එකේ තියෙන ඒවා ඉන්ස්ටෝල් කරන්න අර hard එකේ තියෙන EXEs වගේවා පාවිච්චි කරන්න එපා. නැත්නම් කොච්චර කරත් ඔය වෛරස් එක ආපහු වෙනවා. අර Windows අප්ඩේට් කරන්න කියන එක නම් අනිවාර්යෙන් කරන්න ඕන දෙයක්. ඉතින් ඒක අර ජෙනුවින් නැත්නම් තමයි පොඩි ගැටලුවක් එන්නේ. මොකද අර advantage notification එක gene ඒක නිසා ඒක unselect කරලා අනිත් ඒවා දාලා ඉන්ස්ටෝල් කරන්න ගොඩක් වෙලාට හරි Windows update එක විතරක් නෙමෙයි අනිවාර්යෙන් කරන්න ඕන එකක් තමයි මේ Internet Explorer update එක. අලුත්ම Internet Explorer version එකට මාරු වෙන්න මොකද මේ ගොඩක් bugs තියෙන්නේ මේ Internet Explorer එකේ. ගොඩක් ඔය virus active වෙන්නේ මේ Internet Explorer වල තියෙන bugs වලට. ඉතින් ඒක නිසා ඒකත් අනිවාර්යෙන් update කරන්න ඕනේ. හරි බුද්ධි. වෙනයිට කියන කතා තියෙනවද මම
නෑ නේ ඔය ටික කරාම ඉතින්
හර්ෂණ නිදි
තව ටිකින් ගොරවයි සමාසෙට ගොරවන සද්දයක් කරනවා කැට්ටි ගණන් ගන්නවා ඉතින් ඊට පස්සේ ප්‍රියාන්ම තවත් ප්‍රශ්නයක් අහලා දෙන එක දිගට අහලා දෙනවා මොකද්ද කියලා අහලා දිනවා මේ සොෆ්ට්වෙයාර් එකේ ඩිජිටල් සිග්නේචර් එක කියන්නේ Kaspersky වලින් සමහර වෙලාවට කියනවලු මේ ඩිජිටල් සිග්නේචර් එක නෑ කියලා සමහර සොෆ්ට්වෙයාර් වල මොකද්ද කියලා අහලා දිනවා
මං කියන්නේ බුද්ධිකටෝ ගැන මට වඩා හොඳට
කියන්න පුළුවන්. දැන් මේ ඩිජිටල් සිග්නේචර් එක කියන්නේ මොකක් හරි ෆයිල් එකක් ගොඩක් වෙලාවට දැන් මෙයා මේ exe ගැන තමයි අහන්නේ. මේ අපි දැන් ඩෙවලොප්මන්ට් ප්‍රොසෙස් එකේ අන්තිමට ෆයිල් එක රිලීස් කරනකොට මේ සයින් කරනවා කියලා එකක් කරනවා. ඒ කියන්නේ මේ අපි ගත්ත ඩෙවලොපර් සර්ටිෆිකේට් එකකින් ෆයිල් එක සයින් කරනවා කියන්නේ එතකොට ඒකේ end user ට තියෙන ඇඩ්වාන්ටේජ් එක තමයි මේ ෆයිල් එක ඩෙවලොපර් කෙන් ආවට පස්සේ වෙනස් වෙලා නැහැ කියන එක. يعني ඩිජිටල් සිග්නේචර් එක මැච් වෙනවා කියලා කියන්නේ ෆයිල් එක මැදදී ඔයවත් කියන්නේ එඩිට් වෙලා නැහැ ඔරිජිනල් ආපු ෆයිල් එකම end user ට ගියා කියන එක තමයි ඩිජිටල් සිග්නේචර් එක මැප් කළා මේ බලන්න පුළුවන්. මේ ඒක තමයි ඩිජිටල් සිග්නේචර් එකෙන් ඇත්තටම කියන්නේ තියෙන ප්‍රයෝජනේ. ඒක මේ සර්ටිෆිකේට් එකක් ගන්නකොට يعني ඩෙවලොපර් කෝඩ් සයිනින් සර්ටිෆිකේට් එකක් ගොඩක් කලාවට මේ සර්ටිෆිකේට් ඔතොරිටි එකකින් ගන්නෙ. අනේ අපි CA කියලා කියන ගොඩක් කලාවනේ ඔය වෙරිසයින්, ඩවුට් ඒ වගේ තියෙන්නේ මේ සර්ටිෆිකේට් ඔතොරිටි.
නෝන් රූට් ඔතොරිටි එකකින් ගන්නවා.
ඔව්. අරගෙන ඒ කෝඩ් සයිනින් සර්ටිෆිකේට් එකෙන් තමයි අපි සයින් කරන්නේ. සයින් කරනවා කියන්නේ ඇත්තටම මේ ඒ ජෙනරේට් කරන අපේ මේ ප්‍රයිවට් පබ්ලික් කී එන්ක්‍රිප්ෂන් එක තියෙන්නේ. ඒකෙන් ජෙනරේට් කරන මේ චෙක්සම් එකක් තමයි ෆයිල් එකට දාන්නේ ඇතුළට. දාලා මේ ඒක චෙක් කරන්න පුළුවන් ඇන්ටිවයරස් වලින් චෙක් කරන ඔපරේටින් සිස්ටම් එකේ චෙක් කරලා පෙන්වන ඇත්තටම මේ ඩිජිටල් සිග්නේචර් එක මේක කියලා. මේ ඩිජිටල් සිග්නේචර් එක වෙනස් වෙලා කියන්නේ ඒ ෆයිල් එක මගදී වෙනස් වෙලා දිනවා. එක වෛරස් එකකින් ෆයිල් එකේ කැපැසිටි එක වෙනස් වෙලා හරි මොනවා හරි වෙලා. හැබැයි සමහර සොෆ්ට්වෙයාර් තියෙනවා මේ සයින් කරන්නේ නැහැ ඇත්තටම. ඒක සයින් කරනවා කියන එක ඕනිම එකක් නෙමෙයි. ඒත් يعني සයින් කළා ඇප්ලිකේෂන් එකක් ඩිලිවර් කරනවා කියන එක මේ ස්ටෑන්ඩඩ් එකක් වගේ වෙගෙන එනවා දැන්.
ඔව් පුතේ. මම හිතන්නේ මේ ඕක ඩ්‍රයිවර්ස් වලටත් දැන් තියෙනවා.
ඔව්.
ඒ කියන්නේ drive එකක් Windows වල හැදුවාම මේක digitally ඒ කියන්නේ Microsoft certified drive එකක් නෙමෙයි කියලා සමහරවිට
කියනවා.
ඒ වගේම digital sign කරපු එකක් නෙමෙයි කියලා.
ඔව්. ඉතින්
මේකේ වටිනාකම තමයි මේ ගොඩක් වෙලාවට මේ Windows වල blue screen එන්න අංක 1 හේතුව තමයි මේ drivers.
ඔව්.
මේ හරි standard එකක් නැතුනම් Windows sign driver එකක් කියලා කියන්නේ Windows Microsoft සමාගමේ මේ Windows operating system එකට මේ driver එක කොතරම් දුරට සාර්ථකද කියලා බලලා තමයි add කරන්නේ.
ඔව්.
ඉතින් මේ වගේව දැම්මම OS එකේ stability තවත් වැඩි වෙනවා. ඉතින් මේ වගේම දෙයක් තමයි කරන්නේ අර MD5 checksum කියලා අපි චෙක් කරන්නේ නේ බුදු.
ඒකෙදි ඇත්තටම කියන්නේ ඒක ගොඩක් ඔය මේ communication වලදී පාවිච්චි කරනවා. ඒ කියන්නේ කොහේ හරි ඉඳලා ෆයිල් එකක් අපි transfer කරනකොට එතන තියෙච්ච ෆයිල් එකමද අතෙන්ට හරියටම ගිහිල්ලා තියෙනවද කියලා චෙක් කරන්න තමයි ඒක ගොඩක්
වෙලා. ඒක error checking වලට ගන්නවා.
ඔව් MD5 කියන්නේ.
ඔව් මේතන පොඩි chat එකේ පොඩි ප්‍රශ්නයක් යනවා. මේ ධනිෂ්ක කියලා කෙනෙක් කියනවා මේක digital signature කියන්නේ Microsoft එක එකට දීලා OS එක trust කියලා ගන්න certificate එකක් නේද කියලා. නෑ නෑ එහෙම එකක් නෙමෙයි. ඒ කියන්නේ certificate එක sign කරන authorities එනවා. ඒ කියන්නේ මෙතෙන්දි කියන්නේ මේ software එක Microsoft certified කියන එක නෙමෙයි. මෙතන කියන්නේ software එක වෙනසක් නොක දැන් අපිටම හදපු තැන ඉඳන් install කරන තැනට එන අතරතුරදී කිසිම මේක වෙනසක් වුන්නේ නෑ කියලා. මොකද ගොඩක් අය කරන දෙයක් තමයි මේ දැන් අලුතෙන් වෛරස් බෙදා හරින කරන එකක් තමයි මේ දන්න software ඒගොල්ලෝ අරගෙන මේකට මොන හරි එකක් ට්‍රෝජන් එකක් ඇතුල් කරලා ඒගොල්ලන්ගේ සයිට් එක ඩවුන්ලෝඩ් කරන් දානවා. දැන් ගොඩක් ඒවා තියෙනවා Google Chrome ගත්තාත් අපි Firefox ගත්තාත් හැම එකක්ම මේ වගේ තියෙනවා. ඉතින් මේ දේ වෙනස්ුන්නේ නැහැ කියන්න තමයි මේ digital signature එකක් හරි MD5 checksum එකක් හරි කරන්නේ.
ඔව් ඇත්තටම මේකට කියන්නේ code signing certificate එකක් කියලා. ඒකේ මේ technical name එක කිව්වොත් මේ ධනුෂ්කට වැඩි විස්තර ඕන නැහැ. ඇත්තටම හොයලා බලන්න පුළුවන් මේ කියන්නේ ඔය සර්ටිෆිකේට් ඔතොරිටි වලින් ඒ කියන්නේ ඒගොල්ලෝ නිකුත් කරන සර්ටිෆිකේට් ಜಾති තියෙනවා. සර්වර් සර්ටිෆිකේට් තියෙනවා. ඒ වගේ ಜಾතියක් තමයි කෝඩ් සයිනින් සර්ටිෆිකේට් කියන්නේ. ඒක පාවිච්චි කරන්න පුළුවන් ඔය වගේ අපේ ඒ කියන්නේ ඇප්ලිකේෂන් එක රිලීස් එකක් සයින් කරන්න. ඒක ස්ටෑන්ඩ් ලෝන් ඇප් එකක් වෙන්න පුළුවන්. මොබයිල් ඇප්ලිකේෂන් වලට සයිනින් තියෙනවා. ගොඩක් කට්ටිය දැකලා ඇති මොබයිල් ජාවා හැම ඇප්ලිකේෂන් එකක් ඩවුන්ලෝඩ් කරනකොට ගොඩක් ඒවා අන්ට්‍රස්ටඩ් කියලා තමයි
පෙන්නන්නේ.
අපි සයින් කරොත් ඒක ට්‍රස්ටඩ් තර්ඩ් පාටි කියලා පෙන්නනවා. ඒ වගේ මේ සයින් කරනවා කියන්නේ ඒ කියන්නේ අපි රිලීස් කරන ඩෙවලොපර් ගේ කම්පැනි එක දාලා සර්ටිෆිකේට් ඔතොරිටි එකකින් ඉෂුව කරපු සර්ටිෆිකේට් එකකින් කෝඩ් එක සයින් කරනවා. කෝඩ් එක කියන්නේ බයිනරි කෝඩ් එක.
කම්පයිල්
කරාට පස්සේ එන කෝඩ් එක. ඒක ඩිලිවර් කරාම end user-ට එතකොට සහතිකයක් තියෙනවා. අර ඒ කියන්නේ ඔරිජිනල් ඒක මේ ඒකේ ඕන මේ ඒ කියන්නේ
ඒක ඇත්තටම මේ
ඕතේ මේ දීපු එකම තමයි මේ මට ආවේ කියලා. මගදී වෙනස් කළා නැහැ කියලා කවුරු. ඒක පැහැදිලි වෙන්නේ නැදනේ කාලෙක.
හැබැයි තවත් දෙයක් තියෙන බුද්ධික මේ මේ ඩිජිටල් සර්ටිෆිකේට් එකක් ගන්න එක නිකන් අවටිකට අගල කියලා පිට සර්ටිෆිකේට් එකක් ගන්න බෑ මේ වගේ software එකක් හදනකොට.
ඔව්.
කම්පැනි එකේ detail දීලා address දීලා contact
information රාමසේන සාතිකෙත් උනේ.
ඒකට ඒ කියන්නේ මුලදී අර මේ code signing request එකක් කියලා generate කරනවා. ඒකෙදි ඇත්තටම අපේ private key එකයි public key එකයි generate කරලා ඒගොල්ලන්ට යවන්න ඕන. ඒ hash එක මේ යවුවට පස්සේ අපේ address, telephone number, business registration එහෙමත් අහන සමහර වෙලාවට ඒ වැහුවට පස්සේ ඒගොල්ලෝ කෝල් කරලා බලලා පොඩ්ඩක් මේ ඇත්ත කම්පැනික් තියනවද මෙහෙම එහෙම හොයලා බලලා තමයි සර්ටිෆිකේට් එක ඉෂුව කරන්නේ. ඒකම මේ ඩිජිටල් සර්ටිෆිකේට් එකේ වැලීඩ් පීරියඩ් එකක් තියෙන. ගොඩක් වෙලාවට අවුරුද්දක් දෙකක් එහෙම ගන්න පුළුවන් අපි ගන්න විදිහට. ඒ කාලෙන් පස්සේ අපි මොකක් හරි සයින් කරොත් එහෙම මේ ඒක වැලීඩ් නෑ.
ඔව් ඒකම තමයි මම හිතන්නේ මේ වෙබ් බලත් වෙන්නේ බුද්ධික SSL කියලා කියන්නේ.
ඔව්.
ඒකෙත් සමහරලාට එන්නේ මේ සර්ටිෆිකේට් එක රස් කරන්න බෑ රතු පාටින් වෝනින් එන්නේ මේ සර්ටිෆිකේට් එකේ මාකර ප්‍රශ්නක් තියෙනවා වලට. ඉතින් අර ඒ වගේ වෙලාවට පොඩ්ඩක් සැලකිලිමත් වෙලා බලන්න ඕනේ මේකේ මාකර ගැටලුවක් තියෙනවද කියලා. මේ පොඩක් chat එකේ යනවා එක්කෙනෙක් අහන අපේ ගයන් මේ එයාට PHP image upload කරනකොට watermark එකක් දාන්නේ කොහොමද කියලා අහනවා. ඒක නම් ටිකක් GD වලින් තමයි බුද්ධික් කරන්න ඕනේ නේද?
මේ එකම කලින් මේ මං හිතන්නේ මේ සමහර විට libraries ඇති ඔය වගේ වට ලියපු නේද?
ඔව් ගොඩක් free ඒවා ඇතිනේ.
Free ඒවා.
ආ මං හිතන්නේ මේ චතුර එයාට දීලා තිබ්බ PHP script එකක් ඒතන. මේකත් දැක්කනේ බුද්ධික මෙච්ච chat room එකයි මේකයි දාගත්තේ.
ඔව් ඒක වැදගත්කම නේ.
වැදගත්කම කියන්නේ
දැන් මේ අපි දැකපු වැඩේ වෙන්න මේ ඕකට යන සෑහෙන කාලයක් නේ. ඒ කියන්නේ ඊළඟ වැඩසටහනින් අපි කියලා එක කමෙන්ට් එකක් විදියට කවුරු හරි දානවා නැත්නම් අපි ආයෝ වෙනවා.
ඔව්.
එතන ගොඩක් වැදගත්.
මම හිතන්නේ දැන් සජීව වැඩසටහනට ඇවිල්ලා මේක සවන් දෙන්න හැබැයි මේ සජීව වැඩසටහනට එන්න කියන්නේ දැන් බුද්ධිකත් ඉන්න ඉඳ වෙලාවක් කියනවා මරණේ හර්ෂ.
ඔව්.
ආයත් 12ත් අතරදී එක්කට විකාශනය කරන එලාට එක්කෙනාට එක්කෙනාට කෝල් කරලා කියන්න නෑ. අතන chat room එකේ මම හිතන්නේ වෙන්න ඕන දේ දැන් වෙන. අතන සතුටේ අපි මේක දාගත්තේ ගැන කට්ටිය ගොඩක් අඳුර ගන්නවා කට්ටිය කට්ටියගේ ප්‍රශ්න කතා කරනවා අපි සමාජලට දන්නේ නැතිව chat room එකේ කට්ටිය දන්න දැන් උදාහරණයක් ගත්තොත් මේ ඉස්සර බ්‍රවුසර් එක ගැන කතා කරා මට මතක නැති වුණාම ටග් ගාලා බ්‍රවුසර් එක මොකද්ද කියලා කිව්වා ඉතින් ඒ වගේ ගොඩක් අපිට හොඳයි අපි ප්‍රශ්න
ඊළඟට යමුනේ
ඔව් හැබැයි
බඩගින්නකුත් තියෙනවා දැන්
ඔව් දැන් බඩගින්න හින්දා ටග් ගාලා ප්‍රශ්න
ඊළඟට අහලා තියෙනවා මේ ටෙක් කතා කට්ටියකින් උපදේශයක් ගන්න පුළුවන් එද කියලා
අපොබුල
දිලින මේ තිනේ ලංකාව ඇතුලේ ලැප්ටොප් එකක් ගන්න ඕන නම් මොනවද හොයලා බලන්න ඕන කියලා මේ එයා මේක සයිට් වලයි මේ ගෲප් එකේ සර්ච් කරාලු එකේ කියවෙද්දි මේ පැහැදිලි මොන තම්බුන්නේ නැහැලු මොනවද කලින් කියන්නේ
ලංකාවේ ලැප්ටොප් එකක් ගන්න ඕන ඉස්සෙල්ලාම හොයලා බලන්න ඕනේ ගන්න කඩේ අවුරුදු දෙකක් තියේද කියලා
වොරන්ටි වෙනකන් කඩේ තියෙද කියලා නේ
ඊට පස්සේ බලන්න ඕනේ මේ කඩේ ලැප්ටොප් එකට ඔතරයිස් ගෙන්නන්න පුළුවන් කඩයක්ද කියලා මොකද දන්නවද ගොඩක් අය කරන්නේ මේ Singapore අඩුවන දේ ලැප්ටොප් ගොඩක් ගෙනල්ලා විකුණගෙන යනවා කැඩෙන පස්සේ රිප්ලේස්මන්ට් දෙන්න විදිහක් නැහැ මම දැන් ඕක ගැන මට වඩා හොඳට හර්ෂ දේවටි කියන්න පුළුවන් motherboard එකක් අරගෙන වෙච්ච දෙයක් නේද
ඔව් දැන් මම මේ බෑකප් motherboard එක දිගට පාවිච්චි කරනවා මේ මොකද පාස්සලා දුන්න motherboard පාවිච්චි කරලා මම අන්තිමට කැඩුනොත් එහෙම
ලැප්ටොප් එකක් ගන්නකොට ඉස්සෙල්ලාම හොයලා බලන්න ඕන දේවල් ටික තමයි තමන්ට ලැප්ටොප් එකේ කරන්න යන්න මොකද්ද කියලා කරන්න යන දේ අනුව තීරණය කරන්න ඒකේ ස්පෙක්ස් මොනවාද කියලා. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් කම්පියුටරේ සාමාන්‍යයෙන් කරන්නේ වර්ඩ් වැඩ කරලා ඉන්ටර්නෙට් ගිහලා chat කරලා ෆිල්ම් එකක් බලනවා නම් මේක මේ Q2 quad තියෙන ලොකු ලැප්ටොප් එකක් වෙන්න ඕනේ.
ඒ වගේ වැඩ කරනවා triple EPC වගේ එකක් ගන්න එකත් හොඳයි නේද?
ඔව් ඒ කියන්නේ netbook එකක් ගත්තත් දැටි හැබැයි netbook කලර ප්‍රශ්නේ තියෙන්නේ මේ screen එක ප්‍රමාණි පොඩ පොඩිනේ.
ඔව්
ඉතින් word වල එහෙම ටිකක් document reports වගේ type කරනවා නම් අමාරු ටිකක් පේනවා මදිහින්න. ඉතින් ටිකක් screen එකේ ප්‍රමාණය තීරණය කරන්න වැඩ යනවා. graphics වගේ කරනවා නම් පොඩි screen එකක් කරන් බෑ. ඒතකොට ඒකේ configuration වැඩි වෙනවා. හොඳ VGA card එකක් තියෙනවා. දැන් gaming කරනවා නම් නිකන් පොඩි computer එකක් ගත්තත් හරියන්නේ. ඉතින් ගොඩක් වෙලාවට තීරණය කරන්නේ ඉස්සෙල්ලාම තමයි තීරණය කරන්නේ තමයි laptop එකේ මොකද්ද කරන්න යන්නේ. දැන් කරන්න යන දේ අනුව තමයි තීරණය කරන්නේ මේක මොන වගේ processor එකක්ද තියෙන්න ඕනේ. කඩේ ගෙන කිව්ව දේ ගන්න යන්න එපා. මේක තමයි අලුත් version එක. මේක තමයි ලොකුම එක. වැඩක් කරන්නේ නැහැ නේද? දැන් මගේ උන ලැප්ටොප් එක ගත්තම මට මතකයි මේක dual core එකක්ද බෑද නේ? නෑ මතක නැහැ. Intel Duo එකක්. Intel Duo කියන්නේ මේ නිකම් dual
core.
ඔව් Sentinel නෙමෙයි Intel Duo එකක්. Mobile එකක් 1.8 GHz speed එක. 1.8 එකත් මම පාවිච්චි කරන්නේ අර power save mode එකට දාලා. එතකොට speed එක 800 වෙනවා. එතකොට දෙකම එක වුණාම ඒ කියන්නේ cost දෙක එක වුණාම ඒකේ සමානතාවය වෙනවා මේ 1.6 විතර. ඒ ඔයගෙන් තමයි මම වැඩ කරන්නේ. මම ගොඩක් ඒවා මෙයා කරන්න බලන්න. හර්ෂ වැහෙන්නේ නැහැ කියලා කියන හර්ෂ වැහෙන්නේ දැන් නැහැ.
හර්ෂ ඇතර මයික් එක කකුල් දෙක හරියට තියාගෙන ඉන්නේ.
ඔව් කතා කරේ නේ ඒක.
ඉන්නේ ඉතින් හර්ෂ
වැහෙන්නේ. හර්ෂ මේ ප්ලෑනින්.
හර්ෂ තව පොඩ්ඩක් මේ ධනුෂ්ක කියනවා මේ ලැප්ටොප් ගන්න පුළුවන් නම් මේ කඩේක නමක් දැම්මා මට කඩේ නම මේ chat room එකේ කට්ටිය දැක්ක හින්දා කඩේ නම දැක්කනේ මේ ඔය කඩෙන් නම් බඩු ගන්න එපා මොකද දන්නවද ඔය කඩේ මේ ඔය සයිට් එක ඔන්ලයින් ඕඩර් කරන්නත් පුළුවන් බුද්ධික
කලින් ෆෑන් එකක් ඕඩර් කරන්නේ
ඔව් ඕකේ දාලා තිනවා ලැප්ටොප් කූලර් එකක් 1500යි කියලා ඔය කඩේ ඒ වන්දිවට ඕකේ තියෙනවා තවත් මේ තවත් දේවල් තියෙනවා මේ ඕකේ දැන් ගහලා තියෙනවා payment gateway provided by Sampath Bank කියලා. කොහම හරි ගමන්නේ order එක දැම්මම මොන Sampath Bank එකකටවත් දැන්නේ දැන් බැලස් ගාලා ඔක්කොම අරගෙන ලුක් ගාලා mail එකක් ගිහිල්ලා ඒ site එකේ මම බුද්ධිකට කිව්වනේ විකුණන්නක දාලා තිබ්බේ ඒගොල්ලෝ ගාන 1500යි බුද්ධික. 1500යි දාලා තිබ්බේ මම online order එකක් දැම්මා. ඔන්ලයින් ඕඩර් එකක් දැම්මා මේල් මුකුත් දැන් අර ඉන්ටර්නෙට් ගේට් ඒගොල්ලෝ සම්පත් බැංක කියලා තිබ්බට කිසි දෙයකට යන්නේ නැහැ. ගියාට පස්සේ මේ
හැබැයි හරි වැරදි නේ එහෙම දාන එක.
ඉන්නකෝ ඉතින් කමන්නේ ඒ ක්‍රෙඩිට් කාඩ් ගත්තේ නැහැ හර්ෂ. මුකුත් නැහැ. ක්‍රෙඩිට් කාඩ් ඉන්ෆෝ ගත්තේ නැහැ නිකන් ඩීටේල් ටික.
ගේට් එක
නැහැ. ඔය ඉතින් මම මේල් එකකුත් ආ මෙන්න අපේ ඕඩර් එක සබ්මිට් කරනවා. අපි පැය 24ක් ඇතුළේ ඩිලිවර් කරනවා කියලා. අනික මාත් කොළඹ දැන් මේ කියන්නේ මම පිටකොටුවේ ඒගොල්ලන් කඩේ ඉන්නේ බ්ලාස් එකේ. ගිහිල්ලා නේ සද්ද මම ඊට පස්සේ 12 කට පස්සේ කතා කරා. ආ සර් අපි චෙක් කරලා පැය භාගෙන් කතා කරන්නකෝ එච්චරම තමයි. ඊට පස්සේ මං ගියා. කමන්නේ ඉතින් මට ගන්න ඕනේ ඉන්න මං කඩේට ගිහලකෝ මට මෙහෙම ලැප්ටොප් කූලර් එකක් ඕනේ කොහොමද ගණන් කියලා. 3500 4500 5000 කෝ. මංකෝ වල සයිට් එකේ 1500 මංකෝ 1500 ට ඔබලා එකක් තියෙනවා. ඒ සයිට් එකට ආව ඉස්සලම කිව්වේ නෑ. නෑ 1500 කෝ 1500 ගන්න නෑ කෝ නිකන් ගෙම්බර් එක දාලා. ඊට පස්සේ ලොකු LCD TV එකක ඔබලා සයිට් එක දාලා තියෙනවා. මම ඊට පස්සේ මම පොඩ්ඩක් අරගෙන පෙන්න ගිහිල්ලා බලන්න පෙන්නන්න නෑ නෑ ඕක නෑ නේ. මං ගොඩ නැතිවද මේ තියෙන්නේ? ආ ඕක අපි ගානේ කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ කොහමද ඊට පස්සේ යහපැත්තේ පොඩ්ඩක් කියලා මං ඉන්නකොට යහපැත්තේ මිනිස්සු බයින ලැප්ටොප් එකක් අරන් ගිහිල්ලා මොකද්ද කැඩිලා මේගොල්ලෝ රිප්ලේස්මන්ට් දෙන්නේ නැහැ. මේගොල්ලෝ කියන්නේ මේ මිනිස්සුන්ට මාස දෙකක් ඉන්නලු කෑල්ල ගෙනල් දාලා දෙනකම්. ආ
ලස්සනයි.
ඔව් ඉතින් ඕවාගේ තමයි. ඉතින් ඕවාගේ කඩවලින් නම් ගන්න එපා. ඕවාගේ ඉතින් ඒ කියන්නේ බොරු දාලා සම්පත් බැංක් පේමන්ට් ගේට් එකේ අරවා මේවා කියලා දාලා අන්තිමට
සම්පත් බැංක් එකට ඒගොල්ලන්ට නඩුවක් දාන්න පුළුවන් වුණා නම් බොරුට දැම්මා කියලා.
ඔව් සම්පත් බැංක් එකට කතා කරලා අනික ඉතින් තමන්ගේ සයිට් එකේ තියෙන බඩුව ගැන දැන්නේ මේ කඩේ මොකද්ද? ඒ අනික ඒක ලොකුවට දාලා තිනා ඉතරම්
මේ වෙන කාට හරි කියනට කියන්නේ තියන්නේ සයිට් එකක් හදලා දෙන්න මොන හරි බඩු ටිකක් දාලා කියලා. එහෙමත් දැන්නේ හදාගත්තා.
අනේ මන්දා ඉතින්. ඕවා තමයි ලංකාවේ වැඩ. ලංකාවේ. ප්‍රශ්න. ගුඩ් ටිකක් බඩගින් නේද කියන්නේ.
එයාලගේ දැන් මේකට උත්තර දෙලා ඉවරයිනේ.
හරි තිරන නේද දැන්.
මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ මතක නැහැ. යන්නේ කොහෙද මල්ලේ පොල්
අද නැද්ද? ලැප්ටොප් එකක් ගන්නකොට මොනවද හොයලා බලන්න ඕන කියලා.
ආ ලැප්ටොප් එකක් ගන්න.
ඒ පොඩ අපි සමරි එකක් කියමුනේ.
සමරි එකක් කිව්වොත් දැන් Tamanට අවශ්‍ය ඉස්සෙල්ලාම කරන්න යන දේවල් හිතන්න. ඊට පස්සේ ගොඩක් දේවල් කරන්න නැත්නම් ලොකු configuration ගන්න එපා. හැබැයි memory හැමතිස්සෙම memory ගොඩක් දාගන්න. ඒකම ලැප්ටොප් එක ගන්නකොට පොඩ්ඩක් මිල වැඩි වුණත් genuine OS එකක් එක්ක ගන්න. හැබැයි Windows Vista start මේ start edition ගන්න එපා.
ඊට වඩා
නිකන් ඒ වුණාට ඒගොල්ලෝ ඔයාලා ඔයාලට කියන බලන්න Windows Vista Home Basic තියෙන්නේ මේකෙත් application 3 limit එක දෙනවා. නෑ 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 නෑ. Unity Plus එකේ ඉන්න කෙනෙක්වත් දන්නේ නැහැ මේ Windows Home Basic එකේ 3 application limit එක නෑ කියලා. ඒ නිසා ඒ වගේ එකක් එක්ක ගන්න.
Unity Plus එකෙන් ගන්නත් එපා මම නම්
කියන්නේ. Unity Plus එකෙන් ගන්න එපා. හරි. හරි කතාව හරියටම හරි. Unity Plus එකෙන් ගන්න එපා.
ඒක පොඩි ප්‍රශ්නේ නෑ.
Unity Plus එකේ තියෙන භාගයක්ම කඩේ එක සමාගමක. ඒ සමාගම දැන් වැහෙන්න යන්නේ. නම කියන්න ඕනේ
නෑනේ. ඕනේ නෑ.
ඒක හැම එකම පටන් ගන්නේ PC කැලෙන් තමයි ඒගොල්ලන් ඉස්සරහ කැලේ. කොයි කඩෙන් ගත්තත් අන්තිමට ඒ කඩෙන් තමයි.
කඩෙන් ගත්තත් උඩ
තට්ටුවට ගින්න. උඩ තට්ටුවට ගිහිල්ලා ඒ කඩෙන් තමයි ගන්න තියෙන්නේ.
සමහර කඩ වලින් ගත්තම එතනින්ම දෙනවා. ඒගොල්ලන්ට අයිති නෑ.
ඔව් ඒගොල්ලන්ට අයිති නෑ. ඉතින් ඒක නිසා මේ ඒ කඩෙන් ගන්නවා මේ දැනට ලැප්ටොප් අදාළ සමාගම ගැන පොඩ්ඩක් ගන්න වැඩි වෙන්න පුළුවන්.
ඒජන්ට් හොයාගත්තා නම්
හරිනේ. ඒ කියන්නේ මෙට්‍රොපොලිටන් වගේ නේ.
ඔව්. ඒ කියන්නේ තම හැමදෙස්සම ගන්නකොට ලොකු කම්පැනි එකකින් ගන්න. මොකද දන්නවද ඒකට ලොකු කම්පැනි එකකින් ගන්න කියන්නේ? එයාට ඔයාට ලැප්ටොප් එකක් රිප්ලේස්මන්ට් එකක් දුන්න කියලා ඒ කම්පැනිට ඒක ලොකු පාඩුවක් නෙමෙයි. හැබැයි දෙකයි පණ හේචූටි කඩේකින් ඕවාගේ තැනකින් ගත්තාම එදා වේල හොයා ගන්න. ඒ මිනිස්සුන්ට මවුස් එකක් නිකන් දෙනවා කියලා කියන්නේ ලොකු ගන්න. ඉතින් ඒක නිසා මේ ප්‍රශ්නේ ඉන්ද්‍රනාම කියන්නේ ආගේ ලැප්ටොප් එක ගත්තේ එතනින් කියලා. ඉන්ද්‍රනාමගේ
ලැප්සරණයි.
ඔව් ඒකනේ හේතුවත් ඉන්ද්‍රනාම කියන එක ලාභයි කියලා. අන්න ඒක දැන් මෙතෙන්දි තීරණය කරන්න ඕනේ කට්ටිය තමන්ට ලාභෙට අරගෙන මේක කඩනොත් දුක් විඳිනවද?
නැත්නම් කැඩුනම තමන් තනින් හදාගන්න.
හොඳ ලැප්ටොප් එක සාමාන්‍යයෙන් කියලා කියන්නේ ඉක්මනට කැඩනවා. ඒක නිසා එයා තීරණයක් ගන්නවනේ මොකද දැන් අර මගේ අලුකුත් ගිහලා ලැප්ටොප් එකක් ගෙනාවා. ඒ ලැප්ටොප් එක කඩෙන් ගත්තොත් 1.70ක් විතර වෙනවා. අතන 90යි.
භාගයට භාගයක් නේ.
ඉතින් එතකොට හිතන්න බලන්න තව ලැප්ටොප් එකක් ගත්තක් කමන්නේ නැණි කියලා.
මේ වෙනත් තියනවා මේ කාලින්ග මේගොල්ලන් දෙනව නේද මේ ඔරිජිනල් වොරන්ටි. එතකොට අපිට බැරිද ඒජන්ට් ගේ
උදාහරණයක් ගත්තොත් ඉන්ටර්ෂෝ වොරන්ටියක් දෙනවනේ හර්ෂ.
ඔව්.
HP ඉන්ටර්ෂෝ වොරන්ටියක් දෙනවා. HP කෝ ඒජන්ට් කෙනෙක් ලංකාවේ ඉන්ටර්ෂෝ වොරන්ටි කව කරා. කවුද?
ඕ
ලංකාවේ ඉන්නේ HP authorized
dealers. ඩිවිෂන්
කාලිංග මේ මගේ යාළුවෙක් HP එකට මේ ලියුමක් යවලා තිබ්බා එයාගේ ලැප්ටොප් එක වැඩ කරන්නේ නැතුව ඊට පස්සේ ඒගොල්ලෝ ඇඩ්‍රස් එකක් දීලා තව නාවල තැනක පොඩි තැනක් ඒගොල්ලෝ නම් හැබැයි මේ අර ටග් ගාලා ගිය ගමන් ඒ ලැප්ටොප් එකේ සිරි නම්බර් එක ගහලා බලලා මේ කොහෙන්ද ගත්තේ මැලේසියාවෙන් නේද කියලා මේ ඔක්කොම සෙටල් කරලා දීලා තිබ්බා.
ඔව්. හැබැයි ඔය දේ මොනවා මේ මගේ ගොඩක් දැන් මම දන්නේ මාසනේ අවුරුදු දෙකකට ඉතර කලින් මාගා තිබ්බ HP පොකට් PC එක. ඕකේ මිල මං ගත්තේ $199යි. අරගෙන මේකේ පොඩි ප්‍රශ්න තිබ්බ බැටරි, ඒ කියන්නේ පිටිපස්සේ කවර් එක ගැලෙවුවා මේකේ තියෙන ඔටෝමැටිකලි හදපු එකක් ඒක ඕෆ් වෙන්න. බැටරි පැක් එක ගැලෙවුවා. බැටරි පැකේ නෙමෙයි බැටරි කේසින් එක ගැලෙවුවා. බැටරි තිය දාන දැන්. ඕකේ පොඩ්ඩක් එතන ස්විච් එකේ ප්‍රශ්නයක් තිබිලා මේ මේක පොඩ්ඩක් හෙල්ලුනහම ඕෆ් වෙන ගැටයක් තියලා මං මේක අර ගියා WTC එකේ මට අඩයක් ඉස්සර තිබ්බා. ඒගොල්ලෝ ලොකෝට ගහලා තිබේ HP authorized service center කියලා. එහෙනම් ඒගොල්ලන්ට ගම මේක under warranty මේකේ ප්‍රශ්නයක් තියෙනවා පොඩ්ඩක් බලන්න කියලා. හරි අපි බලලා කියන්නම් කියලා ලොකු කතන්දර ටයක් කියලා තියාගෙන බහුවදා කියනවා මේකේ ගැලෙවුවොත් ආයි අපිට ගරන්ට් කරන්න බෑ මොකද වෙන්නේ කියලා. රිප්ලේස්මන්ට් එකක් දෙන්න පුළුවන් $199 තව ගෙවන්න කියලා. අලුත් එකක් දෙන්නම් කියලා.
ඉතින් $199 මොකටද ආයි කියන්නේ වොරන්ටි ඇතුළේ තියෙන.
ඔව් ඒකත් ඒගොල්ලන්ට දෙන්න ඕනලු පරණ එක. මං කිව්වා මේක මෙහෙමයි මේක වොරන්ටි තියෙනවනම් මම ඕලන්න සල්ලි දෙන්න අවශ්‍ය නැහැ නේ. නෑ ඔයාට අලුත් එකක් දෙන්න හින්දායි කියලා. මං කොල්ලුත් එකක් දෙනවා කියලා මේකට ඕලන්න සල්ලි එක් දෙන්න ඕනේ නැහැ නේ. ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. මට ඕනේ අලුත් එක මේක හදලා දෙන්න. කියලා කිව්වා බෑ මේගොල්ලෝ ඉතින් ලොකු කතන්දර ටයක් කිව්වා. ඊට පස්සේ මං ඉතින් HP එකට මේල් එකගෙන මෙන්න මෙහෙම මම මේකක් ගත්තා මේක තාමන්ඩ වොරන්ටි මට මොකද මේකට කරන්නේ මගේ මේ ප්‍රශ්නයක් තියෙනවා මෙතන සෙන්ටර් එකේ මම සල්ලි ලෝක. ඊට පස්සේ HP එකේ මට මේල් එකක් දාලා තියෙනවා අපි ඇටෙන් දෙන වැඩේට කියලා. මෙන්න දවස් දෙකකට පස්සේ අදින් කතා කරලා කියනවා සර් මේ පොකට් PC එක ගේන්න මේ අපි රිප්ලේස්මන්ට් එක නිකන් දෙන්නම් කියලා.
ආ දැක්කද?
ඔව් ඒ කියන්නේ ඒගොල්ලෝ හදලා තියෙන මට රිප්ලේස්මන්ට් එකක්
දීලා සල්ලිත් ගන්න.
සල්ලිත් ගන්න. ඉතින් ඕක තමයි මේ ලංකාවේ ප්‍රශ්නේ.
ඒ කියන්නේ හරි මේ ඒජන්ට් කෙනෙක් නැති වුණාම මොක වෙනවද?
ඔව් ඉතින් ලංකාවේ ගොඩක් කලින් මේ මුදල් හොයාගන්න නේ උදා කරන්නේ.
හැබැයි මේ ඒසර්ට නම් ඉන්නව නේද?
ඔව්
ඒස වලට තියනවා නේ.
ඊළඟ ප්‍රශ්නෙට යමුනේ ගාලෙන්.
ඔව් ඊළඟ ප්‍රශ්නේ ජම්ප් කරමු.
ඊළඟට චතුර්දා අහලා දින්නේ ඇලර්ට් පේ account එක verify කරන්න නැතුව සල්ලි ගන්න පුළුවන්ද කියලා.
ඇලර්ට් පේ කියන්නේ ඔය PayPal වගේ එකක්.
සාමාන්‍යයෙන් account එක verify කරන්න කියලා කියන්නේ verify කරන්නනේ. verify නොකර ඉතින් සල්ලි දෙන එකක් නැති වෙන්නේ.
තිලින තියනද මේක ඇලර්ට් පේ එක account එක?
ඇලර්ට් පේ එකක් නෑ.
ඇලර්ට් පේ එක
මේ සමාලලට කට්ටිය හිත රිදෙනවද නැත්නම් මෙහෙම වීලෝ කරනකොට මේ ඇත්තටම මේ අහ ප්‍රශ්න අහපු එකට වීලෝ මේ අද කුද ගන්න ඕනේ මේ අර ටිකක් මේක අර ටිකක් enjoy කරන විදිහට කරන්න ඕනේ ඉඳලා වීලෝ කරන්නේ ඒක ගැන සමායන්න ඕනේ හිත රිදෙනවා කට්ටිය. මොකද සමාලලට මේ කට්ටියට අර අපිට ඒව විහිළුණාට සමහර අයට ඒක මේව වෙන්න බලන්නේ. ඇත්තටම මේ හරියටම කියන්න දන්නේ නැහැ ලැප්පී එක ගැන කවුරුත් පාවිච්චි කරලා
නැහැ. මම අද හොයලා බලුවා මේ ඇලර්ට් පේ හැබැයි අර සමහර සයිට් තියෙන සයිට් ඇඩ්වයිසර් කියලා ඇලර්ට් පේ හොඳද නැද්ද කියලා. ඒවල නම් හොඳයි කියලා තියෙනවා. හැබැයි හුඟක් කඩේ පාවිච්චි කරන්නේ නැහනේ. ඒ නිසා හොඳම වෙලේ ඔය PayPal පාවිච්චි කරන එක තමයි මම නම්
හිතන්නේ. 1 2 3 කියලා අද්දෙනම් හොඳයිලු. අනිත් අයගේ අලලු 1 2 3 කියන්නේ කාලිංග. ආ මේ කට්ටියට මේ අපේ කටහඬවල් හොයාගන්න බෑනේ.
ආ ඔව් ඒක තමයි.
එහෙනම් අනිත් දවසේ නම අන්තිම නම කියමු. හරි. ඒ විදිහට ප්‍රශ්න දෙන්න.
ඊළඟට චතුරම තමයි අහලා දෙන්නේ ප්‍රශ්නේ. මේ අහලා දෙන්නේ eBay එකේ අපි සෙල්ලර් කෙනෙක් වෙන්නේ කොහොමද කරන්නේ වෙන්න පුළුවන්ද? එහෙනම් ඒ කොහොමද කියලා.
අය හල්ලේසි නේ.
eBay එක මම හිතන්නේ හර්ෂ කියන්නේ. හර්ෂ කියන රටන්නේ නැහැ කියන්නේ. හර්ෂ කියන්නේ උත්තරේ.
නෑ මේ eBay එකේ සෙල්ලර් කෙනෙක් වෙලා නැහැ මම. හැබැයි වෙන්නේ හරිම ලේසි. ඒකේ රෙජිස්ටර් වෙනකොට පුළුවන් මේ සෙල්ලර් කෙනෙක්ද එහෙම කියලා දෙන්න. ඒ කියන්නේ වෙනම රෙජිස්ටර් වෙන්න ඕනේ සෙල්ලර් කෙනෙක් විදිහට.
ඒක මම හිතන්නේ හර්ෂ මේ ඒ කියන්නේ process එක ලේසි වුණාට ලංකාවේ ඉඳලා ඔය වැඩේ කරන්න ටිකක් අමාරු
වෙනවා. ටිකක් අමාරු හැබැයි කරපුවයි මම අඳුරනවා.
ඔව් ship කරන්න කියන්නේ ලොකු මේ මේ කියන්නේ commercial quantity එකක් ship කරන්න එහෙම ටිකක් අමාරුයි නේ මේ. මෙහෙ සෑහෙන මම හිතන්නේ ලක්ෂ 1 ගානක් යන register වෙන import කෙනෙක් විතර නේ.
ඒ කියන්නේ ඒ ඔයා කියන්නේ wholesale කරන්න නේ.
export කෙනෙක් හිටියද
export කෙනෙක් විදියට register
වෙන. ඒ ඔයා කියන්නේ wholesale නේ. කියන්නේ සාමාන්‍ය සමහර මම අඳුරන අය ඉන්න පොඩි electronic බඩු එහෙම එක එක තමන්ගේ ගෙදර තියෙන වැඩක් නැති පාවිච්චි කරන විකුණපුවා ඉන්න මේ ඒ වගේ වැඩක් කරගන්න පුළුවන් ඉතින් වෙනම කඩයක් වගේ දාගෙන එහෙම කරන්න නම් බැරි වෙයි අමාරුයි කරන්න ලංකාවේ
ඉතින් අර මනසයාගේ මම දැන් උත්තරේ නම් හම්බුන්නේ නැහැ. eBay එකේ කරන්න තියෙන්නේ මේ eBay එකට ගිහිල්ලා eBay එකේ රෙජිස්ටර් වෙන්න ඕනේ සෙලර් කෙනෙක් හැටියට. ඊට පස්සේ මේකට ක්‍රෙඩිට් කාඩ් එකක් දෙන්න ඕනේ. ක්‍රෙඩිට් කාඩ් එකක් දීලා රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එක කරලා ඒක වෙරිෆයි කරන්න ඕනේ ඒගොල්ලන්ට ඇඩ්‍රස් එක මෙව. ඊට පස්සේ තමයි සෙලර් කෙනෙක් හැටියට ඉන්න බලන්න. හැබැයි eBay එකක් පාවිච්චි කරනවා ලංකාවේ ඉඳන් ලොකුම තියෙන ප්‍රශ්න තමයි eBay එකේ සල්ලි ගෙන්න ගැනීම. මොකද PayPal වලින් ලංකාවට මුදල් මොකද eBay වල මේන් payment process එක PayPal. ඉතින් PayPal වලින් ලංකාවට සල්ලි ගෙන්න ගන්න ක්‍රමයක් නැති හින්දා මේ eBay
ඒ සල්ලි වේදම් කරන්න එන PayPal එකේ තියාගෙන.
PayPal එකට සල්ලි ගන්න බෑ වේදම් කරන්නක්. කොහොම කරන්නක් ගන්න බෑ. PayPal එකට payment receiving බෑ.
ඒ කියන්නේ PayPal account එකටවත් එන්නේ නැහැ.
එන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේක කරන්නම ඒ කියන්නේ ඔයාට third party alternative payment process එකක් ගන්න වෙනවා. එතකොට ගොඩක් අය මේ කැමති නැහැ මේ PayPal වලින් පිට මුදල් ගෙවන්න eBay වල. මොකද විශේෂයෙන් ආසියානු රටවල් වලට ක්‍රෙඩිට් කාඩ් දෙන්න වැඩව කරන්න ගොඩක් අය අකමැති. ඔව් ඒක නිසා ඉතින් PayPal නැති එක ලංකාවට ගොඩක් අඩුපාඩුව. PayPal නැහැ කියන්නේ PayPal වලින් පිටට ගෙවන්න පුළුවන්. Tamanta මුදල් ගෙන්න ගන්න හැකියාව නැති එක ලොකු ප්‍රශ්නයක්.
නැත්තම් අනිත් ඔප්ෂන් එක තමයි පිටරට ක්‍රෙඩිට් කාඩ්යක් තියනවනම්.
ඔව් ඒත් ඉතින් ඇඩ්‍රස් වෙරිෆිකේෂන් කරන්න ඇඩ්‍රස් වලට ක්‍රෙඩිට් කාඩ් ස්ටේට්මන්ට් එක ඒ ඔක්කොම ඕනේ හර්ෂ. ඒවා ඉතින් ඔක්කොම තියනවනම් ප්‍රශ්නයක් නැහැ. අරගත්තොත් හැබැයි ඒ සල්ලි යන්නේ පිටරට තමයි.
ලංකාවේ පිටරට account එකට තමයි යන්නේ නේ.
ඔව්.
තවත් කරදරයි.
ඔව් තවත් කරදරයි. අපි යමු බුද්ධික
ඊළඟ ප්‍රශ්න.
තිලින තමයි අහලා තියෙන්නේ ඉතින් නේ. අපේ තිල නෙවෙන්නේ.
නෑ නෑ දින හොරෙන් හොරෙන් ප්‍රශ්න අහලා තියෙනවා මම කියනවා.
ඔව් ආයෙ දින නම් කෙලින් අහන්නේ නේ අපේ.
මොකකින් දාන්න ඕනේ නෑනේ නේ.
මේ ආයෙ තියෙන මේ ටර්මිනල් සර්වර් ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න කියලා දිනවා. මේ වින්ඩෝස් ටර්මිනල් සර්විස් එක වෙන්නේ නැති නේ.
ඔව් ලිනක්ස් ටර්මිනල් සර්වර් කියලා තියෙනවා. දෙකම එකයි. දෙක එක කියන්නේ මේ ක්‍රමයේ එක.
කියන්නේ තු.
ඒක පැහැදිලි කරමු නේ.
ටර්මිනල් සර්වර් එකක් කියලා කියන්නේ ඇත්තටම ඉස්සරලා මේ ටර්මිනල් කියලා කියන්නේ මේ ටර්මිනල් එකේ තියෙන මැෂින් එකේ ඇත්තටම තියෙන්නේ බේසික් මැෂින් එකක් ඩිස්ප්ලේ එකක් කීබෝඩ් එකක් ඉන්පුට් කරන්න පුළුවන් ටික විතරයි එතෙන්දි තියෙන්නේ. මේවට ගොඩක් වෙලාට කියනවා මේ තින් ක්ලයන්ට් තින් 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 කියන්නේ මේ මහත නැහැ කියන්නේ
කෙට්ටු කෙට්ටු
කෙට්ටු ඒ කියන්නේ බුද්ධිකගේ විරුද්ධ එක තින් තින් ක්ලයන්ට් කියලා තමයි කියන්නේ. එතකොට මේ මේ වගේ ඔව් ඇතුලේ මේවා ගොඩක් වෙලාට තියෙන්නේ බූට් OS එකක් බූට් වෙන. ගොඩක් වෙලා දැන් අලුත්ින් ක්ලයන්ට් එකක් නම් ඉන්නේ Windows CE හරි නැත්නම් Linux ක්ලයන්ට් එකක් එන්නේ ටර්මිනල් සර්වර් ක්ලයන්ට් එකක් එක්ක. එතකොට මේකේ තියෙන CPU එක ගොඩාක් පොඩි ප්‍රොසෙසර් එකක් තියෙන්නේ. එතකොට මෙමරි ප්‍රමාණය ගොඩාක් අඩුයි. සමහරවිට 64 MB වගේ 32 MB වගේ තියෙන්නේ. CPU එකත් 600-400 MHz වැඩිම. ඉතින් හරි පොඩි කම්පියුටර් එක. ඔය බැංකුවල ගොඩක් තියෙන මේ තින් ක්ලයන්ට් තමයි. ඒ කියන්නේ ඔය ආන්ඩි බැංකුවල ගොඩක් ගියොත් මේක බලා ගන්න පුළුවන්. එතකොට දැන් මේ හැම ප්‍රොසෙස් එකක් මේ කියන්නේ ඇප්ලිකේෂන් එකක්ම රන් වෙන්නේ සර්වර් එකේ. මේ ටර්මිනල් සර්වර් එකේ. එතකොට ටර්මිනල් සර්වර් එකේ තමයි ඩේටා සේව් වෙන්නේ. හැබැයි මෙතෙන්දි වෙන්නේ ඩිස්ප්ලේ එක විතරක් මෙයාට මෙතෙන්දි පෙන්වනවා. තින් ක්ලයන්ට් එක සයිඩ් එක. එතකොට යාගේ මෙතන තියෙන එක වටිනාකමක් තමයි ඩේටා එක තැනක තියෙන්නේ. මැනේජ් කරන්න ලේසි. එතකොට කම්පියුටර් මේ වෛරස් ප්‍රශ්න ගොඩක් විසඳෙනවා.
අපිට ඉන්පුට් කරන්න පුළුවන් නේ.
ඉන්පුට් කරන්න පුළුවන් ගේ කීබෝඩ් එකේ මවුස් එක පාවිච්චි කරන්න පුළුවන්. මේකේ ඩේටා අර පැත්තට යවන්නත් බෑ. එතකොට ගොඩක් වෙලා ඩේටා කොපි කරන් යන්නත් බෑ. එතකොට මේතන සිකියුරිටි එකකුත් එන බැංකුවක් අය ගියාම මෙතනින් ඩේටා එලියට ගන්න ඒගොල්ලන්ට ඇක්සස් නැති හින්දා. මොකද මේ ගොඩක් තින් ක්ලයන්ට් වල USB මුකුත් නැහැ. අනික ගොඩක් වෙලා මේක රිමෝට් ඩෙස්ක්ටොප් කියලා කියන්නේ අපි. රිමෝට් ඩෙස්ක්ටොප් වගේම තමයි වෙනස තියෙන්නේ. එක සර්වර් එකකට ගොඩක් කට්ටියකට ලොග් වෙන්න පුළුවන් එක. ඉතින් මේකෙම Linux version එකක් තියෙනවා. Linux terminal client server කියලා. ප්‍රොජෙක්ට් එකක් ඒකත් මේකම තමයි සිද්ධ වෙන්නේ. මම දැන් ඒක ඇති වෙන්නේ නේද බුද්ධික?
ඔව් නේද? මේ කාලෙක දැන් ටික දවසකට කලින් සාමාන්‍ය අවුරුද්දකට දෙකකට ඉඳලා කලින් මම දැක්කා මේ ටර්මිනල් මන්ත් නෙමෙයි එක මේ කැෆේ වලට හැම සොලියුෂන් එකක් දෙනවා කට්ටිය එක මැෂින් එකක් තියලා ඒකට කීබෝඩ්ස් ගොඩක් ගහන්න පුළුවන්. එහෙම කියලා දැක්කත් දන්නේ කලින් ඒක.
ඔව් ඒක මේ Linux වලිනුත් කරන්න පුළුවන්. ඒ කියන්නේ එක මැෂින් එකයි තියෙන්නේ. කීබෝඩ් ගොඩයි මොනිටර්ස් ගොඩයි ගාව මේකත් අර ටර්මිනල් සර්වර් වගේ එකක් තමයි. හැබැයි මේක ඉන්ඩිවිජුවල් ස්ක්‍රීන් එකයි මොනිටර් එකයි මවුස් එකයි එක මැෂින් එක. ඒ කියන්නේ එක මේකට එනවා මැෂින් එක වෙනස්. ඔව් මෙතන මේ Linux RDP ටර්මිනල් සර්වර් ක්ලයන්ට් කියලා කියන ඔව් ඒ RDP කියන්නේ රිමෝට් ඩෙස්ක්ටොප් ප්‍රොටෝකෝල් කියන එක. මේක ඇත්තටම මේකේ මේ ඇත්තටම මේ ටර්මිනල් සර්වර් ගැන කතා කරොත් මේවා ඇත්තටම ඒ කියන්නේ මේක මූලාරම්භය කියන්නේ මේ Citrix කියන කම්පැනි එක තමයි මේක හැදි Citrix සර්වර් කියලා. ඒ ප්‍රොටෝකෝල්ස් තමයි පාවිච්චි කරේ මේ Microsoft සමගමෙන් අරගෙන මේක හදන්න. ඊට පස්සේ ඒකෙන් තමයි මේ මේ ටික හදලා මේක මේ විදියට ආවේ.
ඒකම ගරින්ග මේ දැන් සිට්‍රික්ස් වල මේ ඔය දැන් ටර්මිනල් වලට වඩා එහා ගිහිල්ලා ඇප්ලිකේෂන් එකක් විතරක් ෂෙයා කරන්න උලංග ගන්නත් ඇවිල්ලා දිනව නේද?
ඔව් ඒ කියන්නේ එක ඇප්ලිකේෂන් එකක් විතරක් විතරයි රන් කරන්න පුළුවන් හાર્ඩ් ඩිස්ක් මුකුත් පේන්නේ නැහැ ටර්මිනල් එකේ ඉන්නේ ඇප්ලිකේෂන් එක විතරයි.
ඔව්
ඒ වගේ ඇප්ලිකේෂන් එකක් විතරනේ එක යූසර් කෙනෙක්ට වෙනම ඇප්ලිකේෂන් වගේක් හෝ කීපයක් පමණක් දෙන්න විදියට පවා මේගොල්ලන්ගේ සිස්ටම් එකේ දෙනවා. ඒක හැබැයි දුවන්නේ Windows server එකක් උඩ Citrix server එක වැඩ කරන්නේ. ගොඩක් වෙලාවට ගොඩක් බැංක් වල පාවිච්චි කරන මේ Citrix තමයි.
ඒ වගේම මේ මේ මේව මම දන්නවා මේ මම කලින් වැඩ කරපු සමාගමක මේ development වලටත් දන්නවා terminal service.
ඔව් දැන් මේ මාත් එක්ක කතා කරා මේ ළඟදී මේ අලුත් terminal server එකක් දාලා ඔක්කොම කට්ටිය development move කරා කියලා මේ terminal server එකට.
ඔව් ඒක මම හිතන්නේ කියන්නේ සමහර ඔය R&D project වලට වගේ security wise ගොඩක් හොඳයි නේ.
ඔව් අනික
ගොඩක් තියෙන මේක තමයි මේ source එක අරගෙන යන කට්ටියවල් වල මේ ඒ වෙනුවට මේ terminal දාලා develop කරන එක නේ.
ඔව් මොකද cut and paste නම් disable කරලා දාන්න පුළුවන් මේ terminal එක හරහා cut and paste කරන්න බෑ කියලා.
අනික screen print එකක් ඉඳන් අයින් කරන්න පුළුවන්.
අයින් කරන්න පුළුවන්. අනික මෙතන තවත් තියෙන වටිනාකමක් තමයි බුද්ධික මේ hardware වලට වියදම් කරන්න ප්‍රමාණය මේ ගොඩක් අඩුයි. මොකද terminal thin client එකට පොඩි hardware requirement එකක් තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් අර terminal server එකේ client එක run වෙන ගන්නට තිබ්බහම ඇති.
ඔව්. ඒ වගේම මේ ගොඩක් වෙලාවට පුළුවන් මේ Linux live CD එකකින් boot කරලා මේ client එකක් විදිහට වැඩ කරන්නත්
පුළුවන්. ඔව් Linux live CD එකක් කියලා කියන්නේ මේ normal Linux live CD එකක් නෙමෙයි RDP client එකක් විතර.
Ubuntu එහෙම ගොඩක් වෙලාවට එනවා දැන් නේද?
ඔව්. ඒ වගේ versions එන්න.
ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙන කාලින්ග ප්‍රියාන් අහලා තින්නේ. අහලා තියෙන මේ defragment tool එක මේ සතියකට වතාවක් run කරාට කමන්නේ නැද්ද කියලා. මේකට උත්තර දෙලෙම ඒක මේ තව කැලලක් තියෙනවාගේ ප්‍රශ්නේ මේ UniBlue speed up my PC 2009 කියලා software එකක් ගැන අහලා තිනවා මේක හොඳයිද කියලා. ඒක නම් මම හිතන්නේ පාවිච්චි කරලා නැහැ අපි කවුරුත් නේ.
මෙහෙමයි ඔය third party දෙන software මේ computer speed කරනවා කියලා දාන්න එපා. කිසිම තේරුමක් නැහැ සමහරවිට. කිසිම දෙයක් කරන්නේ නැහැ මේගොල්ලෝ මේ කරන්නේ. අනික defrag කරන්නේ කොහට ඇත්තන OS එකෙන් කියන defrag කරන්න අවශ්‍යද නැද්ද කියලා. analyze කියලා කිව්වම මෙයා කියනවා you should defrag this driver you shouldn't you don't need to defrag this driver කියලා. කියන්නේ defrag කරන්න ඕනේද නැද්ද කියලා යාම කියනවා. ඉතින් එතනින් වාට තීරණය කරන්න බලලා මේක defrag කරන්න ඕනේද නැද්ද කියලා. ගොඩක් වෙලාට ගත්තොත් එහෙම ගොඩක් වෙලාට මේ defrag කරන්න ඕනේ මේ ඔවා ඇප්ලිකේෂන් ගොඩක් install කරනවා වින් කරනවා ඒ වගේ කරනවා නම් ගොඩක් මේ තියෙන්නේ දැන් එහෙම නැත්තම් මේක ගොඩක් වෙලාට එහෙම අවශ්‍යතාවයක් නැහැ defrag කරන්න හැමදෙස්සම drive එක windows වලින් යාම කියනවා මේක defrag වෙලාද ගොඩක් තියෙන්නේ ඒක report එකක් දෙන එක නිසා සතියට වැඩක් කරන්න අවශ්‍ය නැහැ.
ඊළඟ ප්‍රශ්නේ අහලා තින්නේ ධනුෂ්ක මේ එයාලා තින්නේ laptop එකක් නිතරම චාර්ජ් කරාට කමන්නේ නැද්ද මේ නැත්තම් බැටරි පවර් එකෙන් දුවන එකද හොඳ කියලා?
සාමාන්‍ය ලැප්ටොප් එක දිගටම පවර් එකට ගහලා තිබ්බම බැටරි එක නරක් වෙන තියෙන හැකියාව ගොඩක් වැඩි. ඉතින් ඉඳලා හිටලා අඩු ගන්න සතියේ සැරයක්වත් බැටරි එක ෆුලි ඩෙඩ් කරලා ෆුලි චාර්ජ් කරන්න.
ඔව්. ඒක ඉතින් ෆෝන් වලටත් එහෙම තමයි නේ.
ඔව්. මේ chat එකේ කෙනෙක් කියනවා මේ පොකුරු PC කියලා project එකක් University of Colombo වලින් කරාගෙන ඔ මේක Linux වල ඇත්තනම මේක තියෙනවා මේක ඒ කියන්නේ මේක එන එකක් අපි එක link එකක් දාන්න ඒක ඕන කෙනෙක්ට download කරලා install කරලා පාවිච්චි කරන්න පුළුවන්.
ඊළඟ ප්‍රශ්නෙට යමුනේ. ඒත් අහලා තියෙන කාලින්ග රන්දීර තම ප්‍රශ්නේ අහලා තියෙන එයා මේ macOS Snow Leopard ගැන අහලා තිනවා මේ එක ගැන දැනගන්න ඕන කියලා.
අපි කිව්වා ටිකක් නේ.
ඔව් අපි ඇත්තට මුලින් කතා කරානේ ඒක ගැන ටිකක්.
හැබැයි මේ macOS Snow Leopard වල හොඳම එක තමයි මේ upgrade එක $29 බුද්ධික.
ඔව්.
ඒ කියන්නේ 10.5.6 නන්නේ.
ඔව්.
ඉතින් ඒක නිසා ඒක ගොඩක් හොඳ දෙයක් වෙයි $29ක් ගෙවලා.
Windows 7 කීයක් වෙයිද දන්නේ නැහැ.
තාම නම් දන්නේ නැත.
Vista වලට වඩා අඩු කතාවක් නේද?
Vista වලට වඩා අඩු නම් හොඳයි. මොකද මම නම් ගන්න කියලා තමයි සාමාන්‍යයෙන් මේ බ්‍රෂ් කරගෙන ඉන්නේ ටීට් ටික.
ඒක කීයක් විතරයිද කියන්නේ? බ්‍රිස් විස්ටා.
මම දන්නේ මල්ලෝ ගොඩක් හොඳ එකක් ගන්න සමනෙන් මට බේසික් එකක් තිබ්බ නැති. අල්ටිමේට් වගේ එකක් නම් ගියොත්
ටිකක් ඩොලර් කීයක් විතරද ඒ කියන්නේ?
කොහොමද 290 වගේද?
30ක් ඒ වගේ
30000ක් විතර වගේ වෙයි අල්ටිමේට් එකට ගියොත් එහෙම.
මේ හෝම් ප්‍රීමියම් වගේ
කොහොමත් 18ක් වගේ වෙයි නේද හර්ෂ සාමාන්‍ය වගේ මාකට් එකේදී ස්ටාර්ට් එඩිෂන් එක නම් 10කට අඩුවේ සාමාන්‍ය වැඩ කරන්න කම්පියුටර් වැඩ කරන්න ලමෙක්ට හොඳටම ඇති ඇප්ලිකේෂන් ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. මේ ග්‍රැෆිකල් ලස්සන වැඩක් තියෙන අපේ මලින්දට ඉතරනේ. මොකද මලින්ද කම්පියුටර් වැඩක් කරන්නේ නැහැ නේද? අර ටිකනේ බලන්න. ඒ නිසා මේ ප්‍රශ්නේ තියෙන්නේ මලින්දට විතරයි. අනිත් හැටි ප්‍රශ්නේ නැහැ. ඒක නිසා මම හිතන්නේ ස්ටාර්ට් එඩිෂන් එක ගොඩක් වෙලාට වෙයි. මොකද මේ ස්ටාර්ට් එඩිෂන් එක එළියට දාලා තියෙන්නේ කියලා හර්ෂ දන්නවා.
මේ
ස්ටාර්ට් එඩිෂන් එක දාලා තියෙන්නේ මේගොල්ලෝ මේක netbook වලට දාන.
හා.
මොකද දැන් මේ ඊයේ පෙරේද ලොකු හාහුවක් තිබ්බා මේ අසුස් සමාගමෙන් ලිනක්ස් අයින් කරා කියලා EPC series එකේ අයින් කළා Windows දානවා කියලා කට්ටිය බැනලා open source community එක මම දැන් Twitter එක විනාශ කරා. ඉතින් මේ ඒක ඇත්තටම සල්ලි වලට හැමෝම යටයි.
හා.
ඉතින් Microsoft ඇව්ව ඕගලන්ට ඕනේ මේ 2% market share එකද 80%ක් තියෙන market share එකද කියලා.
සිම්පල් ප්‍රශ්නයක්
ඉතින් අසුස් සමාගමට උනේ සල්ලි හොයන්න මයික්‍රොසොෆ්ට් සමාගමට උනේ සල්ලි හොයන්න ඒගොල්ලෝ සල්ලි එක්කව උනා ඉතින් නිකම් මිනිස්සු
වැඩේ ඉවරයි නෑ ඉතින් ඒක නරකක් වේද කියලා කියන්න බෑ නේ ඉතින් Windows උත් හොඳයි නේ OS
ඒක භාවිතා කරන්න කෙනාගේ කැමැත්ත අනුව තමයි OS පාවිච්චි කරන ෆැෂන් එකක් නේද ඒ කියන්නේ Mac පාවිච්චි කරන එක Mac අයගේ ෆැෂන් එකක් Windows පාවිච්චි කරන එක කරන්න දෙයක් නැති කමට නැස් පාවිච්චි කරන ෆැෂන් එක අපි ඇවිල්ලා අර ඉතින් කරන් දෙන්න ඉතින් මේක තමයි දෙන්නේ පාවිච්චි කරමු කියලා පාවිච්චි කරන කට්ටිය නෑ ඒක ඇත්තටම මේ Asus කට්ටිය ඒගොල්ලන්ගේ මේ ගැළවීමක් හැටියට ඒගොල්ලෝ කිව්වේ ගොඩක් කට්ටිය netbook එක අරන් යනවලු අරන් ගිහිල්ලා මේගොල්ලෝ දැන් පුරුදුලා ඉන්නේ PCs වලටනේ මේගොල්ලෝ අර ඇප්ලිකේෂන් මේක ඉන්ස්ටෝල් කරන්න හදනවලු බැගෙන මේගොල්ලෝ මාකට් කරලා තියෙන මේ අර දන්න මිනිස්සුන් නෙමෙයි අතනම දැන් ගොඩක් කට්ටියක තමයි නොබ්ස්ලා කියලා කියන්නේ නිකන් මේ දන්නේ නැති කට්ටිය තමයි මේ ලොකු මාකට් ෂෙයාර් එකදී
ඔව්
ඒගොල්ලෝ ගොඩක් ගන්න දැන් දන්න අය කීයම් කී දෙනාද
ඉන්නේ
ඉතින් එතකොට මේගොල්ලෝ හැමතිස්සෙම මේ කරගෙන ඉන්නේ මේ මේගොල්ලන්ගේ අර ලේසි කරන්නේ Windows application හැමදැනම තියෙනවා download කරලා install කරලා
වැඩ
ගන්න පුළුවන් ඒක නිසා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ
ඔව් පොයින්ට් එක හරි ඉතින්
පොයින්ට් එක හරි දන්නවන්නේ දර මේ Windows IE ආපෝ එක සහ මේ මොකක්ද ඒක ඉස්සර Netscape වල වැටෙන්න හේතුවත් Microsoft සමග ඔයගෙම ගහපු ඩීල් ටිකක් තමයි Microsoft manufacturers ලාට ගිහිල්ලා කිව්වා ඕගොල්ලෝ
ඒක නම් හිතාමතා කරේ නේ
ඔව් ඕගොල්ලෝ ගිහිල්ලා ඒක ඕගොල්ලෝ ගිහිල්ලා දුන්නොත් එහෙම මේක අපි OS දෙන්නේ කරන් දෙන්නේ නැහැ ඒගොල්ලෝ කියුවා හරි අපි අයින් ගා අපි දාන්නේ නැහැ කියලා. හැබැයි ඒක ගොඩක් මෙතන ප්‍රශ්නයක් උනේ
නඩුත් වැටුණා.
ඒකට කලින් හරිස ප්‍රශ්නයක් තිබ්බේ මේ මෙතන පොඩි තිබ්බා මේගොල්ලන්ගේ අතර මේ ඉංජිනියර්ස්ලා අතර පොඩි ගැටුමක්
තිබ්බා.
මොකද්ද ඩිවලොප් කරේ නම් මතක නැහැ. Netscape navigator හදපු කට්ටිය.
Netscape company
නේ. ඔව්. Netscape අය ලුකුවට කෑ ගැහුවා. අපි බ්‍රවුසර් එක හදුවා අපි හොඳයි අපි ලුකුවට ඉන්නේ කියලා ඒගොල්ලෝ too confidence වුණා. එලා Microsoft
ඒ වගේ මේක ගොඩක් ජනප්‍රිය වෙන්න ගත්තා නේ.
ජනප්‍රිය වෙන්න ගත්තා Microsoft වලට මේගොල්ලෝ පහර දෙන්න පටන් ගත්තා.
වැඩ නායට ගහලා බොල්ලවරත්
එක්ක ගත්තා. ලොකු show එකකුත් ගියා discover එකේ. ඒගොල්ලෝ කියේ Microsoft software engineers ලා හිටපු කට්ටිය. මේගොල්ලෝ මේ කියපුවා බිත්ති ඉඳන් ගහගෙන
ඉන්නේ. මම ඒක බැලුවා ඒක
පොඩ්ඩක්. එතකොට ඒගොල්ලන්ගේ හදවතින්ම ෆීලින් එකක් ආවා මේ මිනිස්සු අපිට මෙහෙමයි කියන්නේ කියලා. ඒගොල්ලෝ රෑන් ඉදින් මරාගෙන ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර්
එක ලොකු මේ යුද්ධයක් වගේ එකක් කරලා
දිනේ. යුද්ධයක් වගේ වුණා අන්තිමට ස්කේප් සමාගම වැටුණා.
ඒ බිල් ගේට්ස් කියන ලොකු මොනවත් තිබ්බලු ඒ කම්පැනි
වස්තවන්න. බිල් ගේට්ස් කියනවානේ මේ කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා කියලා. බිල් ගේට්ස් කරපැද්දී අන්තිපැද්ද සල්ලියාගේ සල්ලිති. සල්ලි පාවිච්චි කරා Netscape සමාගම වෙන්න. ඊට පස්සේ කට්ටිය තමයි මේ Firefox කියලා Netscape සමාගම හිටිය කට්ටිය තමයි.
හදේ.
මෙයා කරේ ගොඩක් වෙලාට මේ ලෝකේ හැමදේම උදල් වලට යට. අන්තිම ඒක තමයි ඉතින් අපි අකමැති හෝ අකමැති වුණාම
අපි එහෙම නැති වුණාට නේ.
ඔව් අපි නම් යට නැහැ. අපි ඒකට එක්ක තමයි උදල් වලට යට නැහැ. ඒක පැහැදිලිව කියන්න ඕනේ බුද්ධික වණික මේ ගොඩක් අය හිතන් ඉන්න මේ ටෙක්කතා කියන්නේ මේ කිසියම් ලාභ ප්‍රයෝජනයක් උදෙසා යන එකක් නෙමෙයි.
ඔය කියන්නේ ඇත්තටම ප්‍රයෝජනක් තියෙනවා ඒත් මේ අපිට මේ පෞද්ගලික
ප්‍රයෝජන නෙමෙයි.
අපිට පෞද්ගලික ප්‍රයෝජන බදා ලාභ දක්වා ගන්න දෙයක් නෙමෙයි.
අපි අතින් වේදම් කරගෙන කරන්නේ ගොඩක් කලාවට.
අතින් වේදම් කරගෙන කරන්නේ. ඉතින් ඒක නිසා මේ කට්ටියට කියන්න තියෙන්නේ එහෙම කවදක්වත් ටෙක් කතා හැම මුදල් වලට අපි ඇඩ් එකක්වත් මේක දාන්නේ නැත් ඒක.
නැත්තම් ඉතින් කොච්චර දාන්නද නේ?
ඇඩ් එකක් දාලා එහෙනම් කට්ටියට මේලුක් ගන්න බෑ අපිට ක්ලික් දාන්න කියලා. කියලා අපේ Google account එක සස්පෙන්ඩ් කරගන්න පුළුවන්. AdSense account එක. මේ ඉතින් ඒක නිසා මේ ඒක පොඩ්ඩක් කියන්න ඕනේ කියලා හිතලා ප්‍රශ්න.
මේ ගාලින්ගේ දැන් Firefox Netscape ගැන එහෙම කතා කරපු ඉන්න ඔන්න රන්දීර මහල තියෙන Firefox ගැන ප්‍රශ්නයක් මේ එයාගේ Firefox ඕපන් කරාම ටික වෙලාවකින් error message එකක් ඇවිල්ලා close වෙලා යනවලු. වැඩි විස්තර යන්නම් කියලා නෑ.
error message එක
ඒවන්. install කරත් ඒකමලු වෙන්නේ. මේ මොකද අහනව කරන්නේ ඉතින්.
හේතුව නම් දන්නවා.
error message එක එවුවනම් හරි.
නෑ. ඔයාගේ computer virus එකක් තියෙන HTML files වලට attack කරන එක. ඒ virus එක තියෙනකොට තමයි ප්‍රශ්නේ
ඉන්නේ. ඒක ඒක අනිත් browser එකකට නැත්තේ ඉතින්.
අනිත් browser එකට එන්නේ නැහැ මම හිතන්නේ. මෙයා මේ Chrome වලට තමයි ඒක කරන්නේ.
Chrome
Firefox. ඔය Firefox වලටම හදපු එකක්
නේ. නෑ Firefox වලටම හදපු එකක් නෙමෙයි ඒ වගේ වෙන්නේ. ඒ කියන්නේ Firefox එකේ ඉෆෙක්ට් එකක් එනවා මාක් කරේ ඉතින් මේ මම යාට ඉතින් පොඩි උපදෙසක් දෙන්න Chrome දාන්න.
Firefox එකේ ගේමම දියාගෙන Chrome දාන්න නේ.
ඕ මට දැන් Google එකෙන් දීලා තියෙනවා කෝටි ගාණක් මේ Chrome ප්‍රොමෝට්.
නෑ හැබැයි ඇත්තට මේගොල්ලෝ දන්නවනේ කාලෙකට කියා කර දෙනවා හැබැයි.
නෑ ගොඩක් වෙලාට මේ ගොඩක් වෙලාට ඔගේ ප්‍රශ්න තියෙන්නේ මේ ඇත්තටම Java වල සහ අර වෛරස් එකේ මම ගොඩක් දැක බලලා මේ Firefox මුල් මූලික crash වෙන හේතුව. අනිත් එක තමයි Flash. මේ Flash වගේ වලට ගියහම තමයි JavaScript එකක් execute වෙනකොට තමයි මේ වැඩේ වෙන්නේ. ඉතින් ඒක නිසා පොඩ්ඩක්
වෛරස් scan එක පොඩ්ඩක්
වෛරස් scan එක පොඩ්ඩක් දාලා Windows මම මේ කියන්න අගමැතිනේ Windows update කරන්න කියලා කියන්නේ. මේ ඉතින් අර අන්ඉන්ස්ටෝල් කරාම ගොඩක් වෙලාවට මේක හරියන්නේ නැත්තේ අර කම්පියුටර් එකේ ප්‍රශ්න නිසා මේක වෙන නිසා. මොකද මේ මේක ඇත්තටම මේ Firefox වල ගැටලුවක් නෙමෙයි.
ඔව්.
ඉඳලා හිටලා crash වුණත් ඔහොම crash වෙන්නේ නැහැ Firefox.
ඒකේ අර එකපාරක් ආව නේද වෛරස් එකක් මේ IE use කරන්න කියලා message එකක් එන්නේ Firefox. ඒක තමයි මම හිතන්නේ මට එනවා නැත්තේ නේද?
ඔව්. එහෙම දැන්නේ පොඩ්ඩක්
ඕවා වෛරස් මොකද මේ මැසේජ් එක එවුවනම් හරි අපි ලේසි
මැසේජ් එක පොඩ්ඩක් කිව්වනම් පොඩ්ඩක් හොයලා බලන්න පුළුවන්.
තව පොඩි දෙයක් මතක් වුණා මට. IE එකෙන් Google search එකට ගියහම එන ඒගොල්ලෝ Chrome ad එකක් දානවා නේද?
ඔව්.
හැබැයි Firefox වලින් ගියහම දන්නේ
නැහැ. දන්නේ
නැහැ. මොකද මේ Firefox උයි Google අතර agreement එකක් තියෙනවා මේ හැම search එකම Google Chrome එකෙන් මේ sorry Firefox වලින් දෙනේවට Google අරගොල්ලෝ
හැලි
දෙනවා.
ආයත
අවු
එහෙනම් ඉතින් සතුටෙන් කරයි
මොසිලා ෆවුන්ඩේෂන් කියන්නේ මේ සල්ලි නැති ගන්නේ මිලියන ගණන් Google එකෙන් සල්ලි ගන්න කම්පැනියක්. ඉතින් ඒක නිසා ඒගොල්ලොත්
Microsoft එකට පොඩ්ඩක් විරුද්ධ
මෙහෙමනේ හැමෝම උත්සාහ කරන්නේ හර්ෂ මුදල් හොයන්න. ඒ මුදල් හොයන ක්‍රමයේ වෙනස්කම් තමයි තියෙන්නේ.
ඔව්
දැන් උදාහරණයක් ගත්තොත් open source ගත්තොත් open source කරන්නේ source එක නිකන් දෙනවා හැබැයි support එලගෙන අම්මා දන්නවනේ මේ Red Hat සමාගමෙන් ගන්න ගණන් දැන් Red Hat Enterprise Linux එකේ CD එකක් IS එකක් එලියට දෙන්න. හැබැයි ඒගොල්ලෝ අර open source නිසා code ටික එලියට දෙන්න. Code ටික එලියට දෙන හින්දා තමයි CentOS කියලා එකම ආයෙ හදලා දෙන්නේ. ඉතින් ඒ අතින් අර open source කියන දේ ඒගොල්ලෝ කරනවා. Code එක free හැබැයි compile කරලා distro එකක් හදලා දෙන්නේ නැහැ. හැබැයි දැන් අර ගන්නවා නම් ගන්න ඕනේ. ඒ කියන්නේ Enterprise Linux ගන්නවා නම් Red Hat සල්ලි දීලා. Windows ගන්නවට වඩා වැඩි. ඒක ඒක ඉතින් එක එක අයගේ මුදල් හොයන ක්‍රම. දැන් ගොඩක් අලුත් ට්‍රෙන්ඩ් එක තමයි මේ ඉන්ටර්නෙට් මාකටිං වල මේ සර්විස් විකුණන එක.
ඔව්.
සොෆ්ට්වෙයාර් විකුණන එක නෙවෙයි. සොෆ්ට්වෙයාර් නිකන් දෙන්නේ. ගොඩක් අය දෙන්නේ ඕපන් සෝස් සොෆ්ට්වෙයාර් දීලා මේවට සපෝට් දෙනවා.
සපෝට් එකෙන් තමයි සල්ලි.
සපෝට් එකෙන් තමයි සල්ලි හොයන්නේ. මේවා කම්පැනි වල තේරලා තිනවා මේ සොෆ්ට්වෙයාර් එක වික්කොත් එකපාරයි සල්ලි ගත්ත ඉවරයි.
අරක සපෝට් කාලේ නැන්.
ඔව් දැන් ඔබ හර්ෂලරුණ සල්ලි හොයන්නේ එමනේ. ඒක අඩුවට හදලා දීලා
මම ඉන්න ප්‍රොජෙක්ට් එකත් එහෙම ගත්තා.
ඒක බුද්ධික ප්‍රශ්න.
රන්දීරම තව ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ මදර් බෝඩ් වල ජම්පර්ස් වලින් කරන්න මොකද්ද කියන්නේ ජම්පර්ස් කියන්නේ මොනවද කියලා.
මදර් බෝඩ් වල ඉස්සර තමයි ගොඩක් ජම්පර්ස් තිබ්බේ. මේ ජම්පර් වලින් එක එක දේවල් කරන්න පුළුවන් ඉස්සර. ඒ කියන්නේ ප්‍රොසෙසර් එකේ ටයිප් එකට හරියන විදිහට සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රොසෙසර් ක්ලොක් ස්පීඩ් වලට මේවා සෙට් කරන්න පුළුවන්. ප්‍රොසෙසර් බස් ස්පීඩ් හදන්න පුළුවන්. ඊට පස්සේ ලේසිම මුලින්ම ගන්න එක තමයි මේ මේක ඒ කියන්නේ බයස් එක ක්ලියර් කරන්න පුළුවන්. ඒ ජම්පරකින් ජම්පරකට වෙන දේ වෙනස්.
ඉස්සර මේ කාලෙක මේ වෙන BG කාඩ් වගේ වැඩ ජම්පර්ස් ආවනේ සවුන්ඩ් කාඩ් ඒ වගේ
ජම්පර් කියන්නේ ස්විච් එකක් වගේ
නේද? එහෙමත් ඉතින් දැන් ටිකක් කඩේ නේ.
ඔව්. දැන් එන්නේ ජම්පර්ස් හා ඩිස්කෝ.
දැන් වෙලා තින් ගොඩක් ඔටෝග්‍රාෆි එක ඉස්සර ඉතින් අපේ අර 486 386 කාලේ මද බෝඩ් එකක් ගත්තා ජම්පර් වලින් තොර මද බෝඩ් එකක්. ජම්පර් 350ක් විතර ගැහුවාට පස්සේ බෝඩ් එක ඔන් කරගන්න පුළුවන්. මොකද සැලම හදන්න ඕනේ CPU එකේ බස් ස්පීඩ් එක. ඊට පස්සේ CPU ටයිප් එක. ඊට පස්සේ CPU එකේ මෙගාහර්ට්ස් ගන්න. ඊට පස්සේ මෙමරි ස්පීඩ් එක. ඊට පස්සේ මෙමරි බස් මොනාද කියලා. ඊට පස්සේ VGA එකේ ස්පීඩ් එක. ඕම ඕම හදලා ඊට පස්සේ ඔක්කොම ගල්ලා තමයි සමහරවිට බූට් එක ඩිවයිස් එක සිලෙක්ට් වෙන්නේ ජම්පර් එකෙන්.
ඔකකින් ඔක්කොම software.
මේ ඊට පස්සේ මේ ජම්පර්ස් ඇවිල්ලා මේ දැන් තීනේමයි අතර කාලේ වගේ අර ස්විචස් ආවනේ.
ඔව්.
මේ එතකොට අර මේ නිකන් කළු පාට කෑල්ලක් ගන්න මේ දින ස්විච් එකක් on off කරන්න
ඕනේ. මටත් මතකයි මම පළවෙනිින් තනියෙන් assemble කර computer assemble කරන පොත අරගෙන යන හැටි. processor එක ගත්තාම තියෙන ජම්පර් පේයට ගහන්න ඕනේ. 1 2 1 2 උනේ ඉතින් ජම්පර් ගහලා දැන් ඒ දවසල අර මම නියපොතු කන ජම්පර් එක ගලව ගන්නද
මම හිතන පොඩි බෑනක් තියෙන ඉතින් ඒක
දැන් බුද්ධික වගේ බුද්ධිකට දැන් ජම්පර් එක ගලවන්න කොහොමද ඒ වගේ ජම්පර් සෙලින් කරන්නේ ඒ වගේ දේවල්
හැබැයි දැන් අලුතෙන් එන එක මද බෝඩ් එකවත් එහෙම නැහනේ
තියෙන ජම්පර්ස්
ජම්පර්ස් තියෙනවා තියෙනවානේ
ඒ බයිස් එක ක්ලියර් කරන්න එකක් තියෙනවා
ආ
අනිවාර්යෙන් ඊට පස්සේ ජම්පර් එකක් තියෙනවා ෆ්‍රන්ට් ඔඩියෝ disable enable කරා ඊට පස්සේ අර external USB devices කොහමද enable කරන්න? එතකොට keyboard power එකක් දෙනවද නැද්ද කියලා තීරණය කරන්න. මේ වගේ ටිකක් තියෙනවා.
ඒක අපිට මේ CMOS එකෙන් කරන්න බැරි?
සමහර ඒවා CMOS වලින් පුළුවන් හරි සමහර ඒවා බෑ. ඔව් ඒක තමයි.
මේ ඊළඟට ගාලින්ග අපි ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඉතින් මේ අපි ප්‍රශ්නේ විතරක් කියමුනේ. නම කියන්න ඕනේ නැහැනේ. මේ එයාලා තියෙන එයාගේ Facebook account එක disable වුණාලු. එයා හේතු විදියට කියන්නේ එයා ෆ්‍රෙන්ඩ්ස්ලා ගොඩක් ඇඩ් කරාලු එක සැරේ ඒකම Facebook එකකින් දැන් එයාට එයා කන්ටැක්ට් කළා එයාට කියලා තියෙනවා මේක දෙන්න බෑ කියලා අපෝ. ඉතින් එයාට ගොඩක් ඒක වටිනවලු මේ අපි ප්‍රශ්න අහලා තියෙන්නේ Facebook එකෙන් සමාවාර කිනාරි මේ
ගන්න පුළුවන්ද කියලා.
ඒක ඇත්තටම අපහු ගන්න පුළුවන්ද කියලා. මේ
මට ඉතින් 99.9% කියන පුළුවන් ඔක අපෝ Facebook එකෙන් දෙන්නේ නෑ.
මොකක් වෙන්න පුළුවන්ද හේතුව?
ඔයත් කියන එක ඉතින් ඒගොල්ලෝ
මේ කරන්නේ. හුඟක් ක්ලවුඩ් එක ඔටෝමේට් නෑනේ. හුඟක් ක්ලවුඩ් එක ඔටෝමේටඩ් ප්‍රොසෙස් එකන්නේ. ආපහු හැබැයි ඒගොල්ලෝ මේ
ඒ කන්සිඩර් කරේ සමහරලාට.
මේ අපේ අයගේ සද්දයෙන් නැති එක දැම්මම තේරෙනවා. මේ තිල්න මයික් එක ටිකක් කියලා කතා කරලා අපි දිහා බලනවා. ඒකට මයික් එකෙන් අනිත් බෙදලා එතන සද්ද නැහැ. මේ අර ප්‍රශ්නේට ආපහු ගියොත් එහෙම මේ ගොඩක් වෙලාට දෙන්නේ නැහැ. මේ මහා මොකද මන් දන්න තවත් කෙනෙක් ඔයගේ ඩිසේබල් වුණා. ආ ගොඩක් වෙලාවට ගොඩක් ෆ්‍රෙන්ඩ්ස් රික්වෙස්ට් දානකොට එයා වෝනින් එකක් දෙනවා. මොකද Facebook එකේ හැම ප්‍රොසෙස් එකක්ම එයාට යනකොට මේ දෙන රහස් කතා කරනවා. Facebook එකේ ගොඩක් වෙලාවට මක් කර ප්‍රොසෙස් එකක්, ඒ කියන්නේ ඔයා ඕනටට ඇබියුස් කරනවා නම් එයා වෝනින් එකක් දෙනවා. ඉතින් ඒක නිසා බු අබේ බුද්ධිගල කෝල් එකක් යනවා
Facebook එකේ හෙට උදේට පොඩි මේ සීන් එකක් තියෙනවා
නේද අර මොකද්ද username නේ
username
අපිට දැන් username එකක් select කරගන්න ඕන high five වගේ ඉස්සර තිබ්බේ
ඔව් high five වගේ high five වගේ
ඔන්න ඒක කයි කියද මේකට වැඩි කරගන්නේ මුලින්ම කරන්න ඕන වැඩ
ඊළඟ ප්‍රශ්න දෙයක්ද ගාලින්ගේ ඉවරයි නේ මේක
ඔව් ඔය ප්‍රශ්න දෙවරේ මුන් දෙන්නේ සද්දෙන්නේ මේ නිකන් කතා කරන වෙලාවට තමයි නේද ප්‍රශ්න අර උත්තර දෙන්නේ
වැඩක් දෙයක් කතා කරනකොට සද්දෙන්නේ මේ ඊළඟ ප්‍රශ්නේ නාම අහලා දින්නේ මේක ප්‍රශ්නෙකුත් නෙමෙයි අත්‍තරම වඩා මේක අදහසක් වගේ ගියේ පාර වැඩතරානේ මේ නෙට්වර්ක් ගැන කතා කරාම අදීලු ඒකම අහලා තිනවා මේ ලංකාව තුළ මේ නෙට්වර්කින් වලට කොහොමද ජොබ් ගැන වෙන්න ඕනේ
ජොබ් මාකට් එක
මේ කොහොමද තියෙන තත්ත්වය කියලා
කාලික කියන්නේ
ජොබ් මාකට් එක අවුල්
කෙටියෙම කිව්වොත් අවුල්
අවුල් මෙහෙම වෙලා තියෙන මේ නෙට්වර්කින් සාමාන්‍ය නිකන් කම්පියුටර් එකේ නෙට්වර්කින් කියලා කිව්වොත් නම් බොහොම අඩු පඩියක් ගන්න මේගොල්ලෝ තියාගන්නේ මේ නෙට්වර්කින් ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක් කියලා අරගෙන බොරුවට කරන්නේ කම්පියුටර් ෆෝමැට් කරලා ඉන්ස්ටෝල් කරන්න සහ
කේබල්
ගන්න ඕවරන පී දාන්න ඕවට තමයි ගන්න ඉතින් පඩිය ගොඩක් අඩුවෙන් හම්බෙන්නේ ඉතින්
ඒක කියන්නේ බෑ ඔය ගොඩක් අය ඉන්නවා ඉතින් මේක ආගෙනත්
නෑ නෑ ඒක
තමයි ඇත්තටම මේ තත්ත්වය කියන්නේ දැන්
දැන් ගොඩක් ඒවා ඇදි හොයලා බලනකොට කියන්නේ මුලින් හොයන්නේ එහෙම මේ ටක් ගාලි ස්කෝලින් අයින් වුණොත් කවාරි එහෙම ගන්න ඒ වගේ.
දැන් මගේ ස්ටාර්ටින්. ඔව් මගේ මටත් ඉතින් එහෙම කියනවා. ඉතින් ඊට පස්සේ කවුරුර හොයලා දුන්නාට පස්සේ ඒකම මේ වැඩ කරන්නේ නැහැ නේද ඉතින් හරියට මං කොහොමද මේ වැඩ මං කොහොමද ඉතින් ගෙවන මුදලේ හැටියට තමයි. මොකද මේ කම්පැනි වල ගොඩක් මේ IT දේවල් අවුට්සෝස් කරලා නැතිද? මේල් සර්වර් එක කරන්න වෙන කෙනෙක් කරක් කරන්න වෙන කෙනෙක් මේ මිනිස්සයා කරන්නේ අර මිනිස්සයාට කතා කරන විතරනේ.
ඔව්.
මෙහෙම කරා එකයි මේකයි කියලා. මේ මම නම් හරිම අකමැත්තක් දැම්ම මේ කම්පැනි ගොඩක් ඒවා අවුට්සෝස් කරනවා. ඔය නෙට්වර්කින් කම්පියුටර් සර්විස් වගේ ඒවා. මොකද තමන්ට හරියට ඔක බැලුවොත් එහෙම හොඳ කෙනෙක් ගත්තොත් එහෙම මේක මේ කම්පැනි ඇතුළේම කරගන්න පුළුවන් ගොඩක්
දේවල්.
ඉතින් මං හිතන්නේ මේ මල්ලිට මල්ලි කෙනෙක්නේ මේ තියෙන්නේ ගොඩක් වාට නෙට්වර්කින් ගොඩක් ආසන පොඩ්ඩක් Cisco certifications පොඩ්ඩක් අඩු ගන්න CCNA එකක්වත් කරගන්න. ඊට පස්සේ Microsoft MCP Microsoft Certified Professional දෙක තුනක් අදාලා අඩු ගන්න MCSA එකක්වත් හදාගන්න බලන්න Microsoft Certified System Administrator කියන එක. තව එකක් තියෙනවා මේ Hardware Plus කියලා exam එකක්. Microsoft එක අන්නේ මට මතක නැහැ මොකද්ද මාතෝ කරා ගොඩක් කාලයකට ගලින් ඒක කරා නම් මේ පොඩ්ඩක් MCSA වලට වාට ඒකත් ඇඩ් කරගන්න පුළුවන්. ඒක ටිකක් හොඳයි. ඉතින් ඒක කරන එක ගොඩක් හොඳයි මේ එතකොට එක්ස්පීරියන්ස් එන. එතකොට කම්පැනි ගියාම වාට පොඩක් ගොඩක් අය මේ කම්පැනිේ ඉන්ටර්විව් කරන බෝඩ් එකකින් නෑ දන්නේ මේ MCP එකක් කියලා කියන්නේ මොකද්ද? එහෙම ප්‍රශ්නකුත් දිනවා මේ බුද්ධික.
ඔව් නේද?
මේ ක්‍රෙඩෙන්ෂල්ස් අඳුරන්නේ.
ඔව්. ඉතින් ඕන එකක් ගහන්නත් පුළුවන් ගැට්ටියට. නෑ මේකුත් තියෙනවා.
ඔව් අකුරු
ගන්න. හැබැයි සමහර කම්පැනි වල ඒක දන්න අයම එනවා නේ ඉන්ටර්විව් කරන්න.
දන්න අය ඉන්නවනම් ඒ කම්පැනි රික්වෙස්ට් කරනවා මේ ක්වොලිෆිකේෂන් තියෙන අය ඕනේ.
ඕනේ කියලා.
නිකන් දාන්නේ නැහැ අරකයි තියෙන්නේ නෙට්වර්කින් සයිඩ් එක ගැන නම් ගොඩක් අමාරුයි ටිකක් ඒ කියන්නේ ලංකාව ඇතුළත
ඒ වගේ වැඩ.
අර මම කියපු ඒ ටික හදාගත්තොත් ඔයාලා වෙන රටකට යන්න බලන් ලේසියි. ඒ අඩු ගන්න MCSE එකක් දාගෙන Microsoft Certified System Engineer කෙනෙක් කරලා CCNA එකක් හරි CCNP එකක් හරි ගල්ලා කරන්න. හැබැයි ඉතින් දැන් chat room එකෙත් කට්ටිය කියනවා මේවා ගොඩක් ගන්න. මොකද මේ Cisco අය ගොඩක් වෙනස් කරා මේ මේගොල්ලන්ගේ syllabus එක. දැන් ගණනුත් බොහොම වැඩි. Microsoft එකත් එක exam එකක් $50ක් විතර අඩුම ගානේ නැහැ. يعني exam එක විතර. එතකොට දැන් MCSE එකක් දාගන්න නම් අඩු ගානේ exam පහක්වත් කරන්න ඕනේ. ඉතින් පහක් කරන්න ඒවට සල්ලි ඕනේ. මේ හැම එක්සෑම් එකම කරන්න ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්ස් එකක් ඕනේ. ඉතින් හොඳම දේ තමයි කොහෙට හරි ජොයින් වෙන්න. ජොයින් වෙලා හැමතිස්සෙම මේ වෙන්න ඕන දේ දැම්ම හැමදාම ඉගෙන ගන්න ඕනේ. මේකට තියෙන ආසාව එක්ස්පෙරිමන්ට් කරලා බලන්න, කරලා පාවිච්චි කරලා බලන්න,
මැෂින් කඩන්න,
ඔව් සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරලා මම සර්වර් දාලා බලන්න. හැමතිස්සෙම ඉගෙන ගන්න එපා. කාගෙන් මට ගොඩක් වෙලාට කේන්ති යන දේ තමයි ගොඩක් අය දැන් මේ නෙට්වර්කින් ඕන හරි ඉගෙන ගන්න ගියාම අහන්නේ මේ ස්ටෙප් බයි ස්ටෙප් ගයිඩ් දැන්නේ නැද්ද කියලා. එතකොට ඉතින් කියනවා මෙතන ක්ලික් කරන්න මේ රූපෙත් එක තියෙනවනේ අර. එතන මේක ක්ලික් කරන්න, මේක ක්ලික් කරන්න, මේක ක්ලික් කරන්න, මේක ක්ලික් කරන්න, මේ ක්ලික් කරාම ආ මේක වෙනවා කියලා. ඒ වුණාට ඒක වෙන්නේ කොහොමද කියන එක දැනගන්න එක තමයි හොඳම වැඩේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් වෙබ් සර්වර් එකක් දාලා වෙබ් සර්වර් එකයි port 80 firewall එක open කරා. ඇයි මේ port 80 open කරා? මොකද මෙහෙම වෙන්නේ? අන්න ඒ ටික තමයි හැමතිස්සෙම හැම දෙයකම ඉගෙන ගන්න ඕනේ බුද්ධික.
ඔව්.
ඕන දෙයක අන්තර්ක්‍රියාකාරීත්වය. ඉතින් ඒ වගේ ඉගෙන ගන්න පුළුවන් නම් හැබැයි නෙට්වර්ක් යන ටිකක් මාන්සි වෙන්න ඕනේ.
ඒකම ගාලින්ග මේ දැන් සාපේක්ෂව මේ ජොබ් අඩු වුණාට මෙහෙම දේකුත් තියෙනවා. ගොඩක් ඔය ප්‍රොජෙක්ට් අවුට්සෝසින් කම්පැනි වල මේ දැන් පිටරට වලින් ප්‍රොජෙක්ට් ගන්නකොට ඒගොල්ලෝ හොයලා බලනවා මේ කොහොමද මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක කොහොමද හොඳ නෙට්වර්ක් ඇඩ්මින් කෙනෙක් ඉන්නවද ඒ වගේ දේවලුත් තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට ලොකු ඉල්ලුමක් එනවා. ඒ කියන්නේ හොඳ ක්වොලිෆයිඩ් network admin slot නේ.
ඔව් දැන් උදාහරණයක් ගත්තොත් දැන් මමත් මේ කම්පැනි එකේ මුලින් join වෙනකොට මටත් එච්චර දැනුමක් තිබ්බේ නැහැ. මාත් ඒ කියන්නේ යන්තම් සම්තම් තමයි දන්නේ. ඉතින් යන්තම් අතපත ගාලා ඉගෙනගෙන තමයි මේතන. ඒ වුණාට දැන් ගොඩක් ඒ කියන්නේ පුද්ගලිකව මට කම්පැනි පිට දේවල් වුණත් ගොඩක් වෙලාට ඒ කියන්නේ කිව්වොත් එහෙම consultation වගේ වැඩ ඊට පස්සේ ගොඩක් ඒවා හම්බ වෙනවා. ඒ කියන්නේ මේක තේරුනොත් මේ මනස හොඳ කෙනෙක් කියලා. ඉතින් ඒක නිසා ඒක software
එක ඒගොල්ලෝ නොදැන තමයි කාලින් ඉගෙන කතා කරන්නේ. ඒක වෙනම කතාවක්. හම්බ වෙනවද නේ?
හම්බ වෙනවා. ඉතින් ඒක නිසා පොඩ්ඩයි ඉගෙනගෙන ටිකක් මහන්සි වෙනට අවුරුදු 5ක් 6ක් එක්ස්පීරියන්ස් හදා ගන්නවට ඊට පස්සේ වඩ ඩිමාන්ඩ් කරන්න පුළුවන්. අර මුල් කාලේ අමාරු මොකද එක්ස්පීරියන්ස් නෙට්වර්කින් වගේ දෙයක් කරන ගොඩක් වෙලාවට වටින්නේ එක්ස්පීරියන්ස් එක. අනික නෙට්වර්කින් කරන කෙනත් එක්ක කම්පැනි අනිත් හැමෝම තරහා ඉන්නේද හර්ෂ?
නෑ අනිත් එක නෙට්වර්කින් කරනවා කියන්නේ හැමදාම අප්ඩේට් වෙන්න ඕනේ.
ඔව්
එක දවසක් හරි අමතක
වුණා වගේ නෙමෙයි පොඩ්ඩක් ගොඩක් ටච් එකේ ඉන්න ඕනේ. ඉතින් අමාරු දෙයක් හැමතිස්සෙම අලුත් මොනාද තියෙන්නේ කියලා හොයන්න ඕනේ, ඒවා පාවිච්චි කරලා බලන්න ඕනේ. ඒ වගේ
කරලා හොඟක් කම්පැනිස් වල මේ network admin එක තමයි තරහ නේ වැඩිම ගැටි.
ඔව්. බ්ලොක් බ්ලොක්.
හර්ෂලගේ කම්පැනි
එක. බ්ලොකින්.
හා.
එහෙනම් මේ chat එකේ ප්‍රශ්නයක් අහන ගාලින්ග මේ ලංකාවේ artificial intelligence සම්බන්ධ වැඩ තියෙනවද කියලා. වැඩ කියන්නේ මේ
වැඩ කියන්නේ
නං එච්චරම කියන්නේ ඔය level එකේ project නම් ගොඩක් ඔය සම්බන්ධව තිනවා. එහෙම නැතුව commercial ඒවා
research and development කරලා
ඉන්නේ නේද? එච්චර හැබැයි මේ මොරටුවේ university එකේ තිනවා මේ MSc එක පටන් ගන්න තිනවනේ artificial intelligence වලට. හ්ම්. ඒකත් ඉතින් හොඳ දෙයක්
නේ. ඔව් මේ හැබැයි මේ අර ඇත්තටම ඔය practically මේ apply කරන්න තමයි විදියක් නැති ලංකාවේ නේ.
ඔව්. අනිත් එක තමයි මේ එක්කෙනෙක් අහනවා මේ MCSA වගේව expire නේද? ඔව් expire නේද? මොකද මේ product base ඒවා තමයි දෙන්නේ දැන් Windows 2000 වලට MCP එකක් ගත්තොත් අලුත් එකක් ඇවිල්ලා 2000 ඉවරනකොට upgrade exam එක කරන්න.
Upgrade එක කරන්න පුළුවන් නේ.
ඔව් නැත්නම් අර title එක කියන්න බෑ.
මම හිතන්නේ Windows කියන්නේ ඉතින් සාමාන්‍ය මාස 6කට සැරයක්වත් මොකක් හරි අලුතෙන් දාන එක.
ඒක නිසා මේ ඊ ප්‍රශ්නේ තියෙනවා මේ එතකොට MCSA දැන් මෙතන මේ ධනුෂ්ක කියන expire වෙන්නේ නැහැ කියලා නෑ expire වෙනවා. මොකද OS එක මේ වුණාට පස්සේ title එක කියලා වැඩක් නැහැ. මම NT4 වලට MCSA කෙනෙක් කියලා කිව්වට කාගෙවක්වත් ඒක පිළිගන්නේ
නැහැ. වැඩක් නැහැනේ.
වැඩක් නැති ඉඳලා 2000 වලට කියලා කිව්වත් දැන් ගොඩක් වෙලාවට පිළිගන්නේ
නැහැ. 2003ද දැන්.
දැන් 2003 ඉවර වෙන්නේ නැහැ.
2007
8 එක හැම දෙයකම තියෙනනේ බුද්ධික දැන් software development වලට ගත්තත් MCP එක අලුත් version එකම upgrade කරේ නැත්නම්
ඒක MCP එක වැඩක් නැති නේද අතට.
ඒ වටේ එක තියෙනවා.
දැන් 2008 එක කරන්න යනවා.
ඔව්. Microsoft ඉතින් අනිවාර්ය upgrade exam එක දෙන හැබැයි ඉතින් upgrade exam එක ටිකක් ලේසි. අර full exam.
ඒ කියන්නේ අලුතෙන් add වෙච්ච ඒවා විතරයි ගොඩක් වෙලාවට add
වෙන්නේ. ඔව්. කව වෙන්නේ. ඉතින් ඒක නිසා ඒක කරන්න ඕනේ expire වෙනවා. ඉතින් ඒක පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
ඔව්. මේ අන්තිම ප්‍රශ්නේ දැන් නේ.
බඩගිනි වැඩිලා
තියෙනවා. බඩගිනිත් වැඩිලා හොඳට රංග තමයි අහලා තින්නේ. මේ එයාගේ බ්ලොග් එක Google search එකට දාගන්නේ කොහොමද කියලා තමයි අහලා තියෙන්නේ. ඒක try කරා මේ බැරි වුණා කියලා නේ.
Google මේ සිංගල් බ්ලොග් කරුවන්ගේ සංසදය කියලා එකක් තියෙනවා. ඒකේ සින්ඩිකේටර් කියලා තියෙනවා. ඒකට ඒ ඔයාගේ බ්ලොග් එක සිංහල එකක් නෑ. ඒකට ඇඩ් කරොත් එහෙම ඔටෝමැටිකලි ඔයාගේ සයිට් එකත් ඉන්ඩෙක්ස් වෙනවා Google වලේ.
ඔව්.
එහෙම නැත්නම් ඔයා පාවිච්චි කරන බ්ලොගර් හරි WordPress වගේ නම් පොඩ්ඩක් දවසක් ඉවසලා ඉන්න ඒකත් ඔටෝමැටිකලි ඉන්ඩෙක්ස් වෙනවා.
කිසි දෙයක් කරන්න දෙයක් නෑ.
කරන්න දෙයක් නෑ.
බ්ලොගර් නේද යට තියෙන්නේ?
ඔව්. බ්ලොගර් එකක්.
බ්ලොග් ඒකේ අහනවා නේද කලින් අර සර්ච් වලට ඇඩ් කරන්න දෙපාද
කියලා. ආ ඔව්. සෙටින්ග්ස් වල තියෙනවා නේ.
සෙටින්ග්ස් වල තියෙනවා නේ.
ඔව් ඒක ඇඩ් කරන්න.
බ්ලොග් සෙටින්ග්ස් වලට ගිහිල්ලා බලන්න ඒකේ තියෙනවා මේ තමන්ගේ බ්ලොග් එක ඇඩ් කරන්න ඕනේද නැද්ද කියලා.
ඒ මම හිතන්නේ ඩිෆෝල්ට් වෙරිලා තියෙන්නේ මේ
ඇඩ් කරන්න කරන්නේ. ඇඩ් කරන්න කියලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ මම හිතන්නේ මෙයා මේ පටන් ගත්ත හැටි වෙන්නේ නේද ඒකයි.
ඔව් මෙහෙම ඉන්ඩෙක්ස් වෙන සාමාන්‍ය මාසයක් විතර යන අඩු ගන්න.
ඔව්.
ඉතින් ඒක නිකන් කල් දෙන ගොඩක් ලියනවා නම් බ්ලොග් වගේ ගොඩක් ඉන්ඩෙක්ස් වෙනවා.
පෝස්ට් ගොඩක් ලියන.
මේ SEO වැඩ ඇත්තටම මේ ෂණික දේවල් නේ මාස 3-4ක් යනවා මේ SEO.
ඔව්. ඔව්. මම හිතන්නේ අර ඇල්ගොරිතම් වලට වැටිලා රිෆයින් වෙලා ඉන්නේ පිට.
නෑ ඉතින් කොච්චර සයිට් ක්ලක් මේ අලුත් ඉතින් කතාව මේ කිව්වේ නැන්නේ Google වලට අලුත් එක මේ ඒජන්ස් වලට Microsoft ලින් එකක් ගෙනවන්නේ.
මොකද?
Bing. Bing.com.
බින්ග්
දන්නේ
නැහැ
අයියෝ
ඇමරිකාවේ ගිහින්
ඇමරිකාව ගිහලා බින්ග් දන්නේ මයික්‍රොසොෆ්ට් එක රිලැක්ස් කරලා අලු සර්ච් එන්ජින් එකක් මේක ඩිසිෂන් මේකර් එකක් සර්ච් එන්ජින් නෙමෙයි
හැබැයි මට නම් එපා වෙලා තියෙන සර්ච් එන්ජින් Google වලට වඩා හොඳ කියලා 100ක් විතර ඇවිල්ලා තියෙනවා
බින්ග් එකෙන් ගොඩක් වෙලා දැන් මාක් කරේ සර්ච් කරත් මේකේ එයා රිසල්ට් එක කැටගරයිස් කරලා
දෙන්නේ
ඒක ටිකක් හොඳයි මේක අර වුල්ෆ්‍රැම් ඇල්ෆා වගේ එකක් තමයි ඒ උනාට එහෙම එකක් නෙමෙයි ඒක ගොඩක් වෙලා මැතමැටිකල් අර වගේ දවන්නේ මේක ඇවිල්ලා තියෙන සාමාන්‍ය සර්ච් වලට හැබැයි ඒක ප්‍රොඩක් දෙනවා රිසල්ට් එක ප්‍රොඩක් කැටගරි ගල්ලා නිකන් ලස්සනට හදලා කරලා දෙනවා. ඕකේ කාලිංග කියලා ගහම මගේ එක තමයි.
මුලින්ම බලන්නේ ඕනම කෙනෙක්. සර්ච් එන්ජින් එකෙන් තමන්ගේ නම ගන්න.
මගේ නම ගහුවොත් නෑ ඉතින් ගොයි එකෙත් දෙනවා. මේ
වුල්ෆ්‍රැම් එකේ එන්න.
වුල්ෆ්‍රැම් එකේ ගාලා බලමු. වුල්ෆ්‍රැම් එකේ ඉතින් මං ගණන් හදලා නෑ. ඉතින් ඒක නිසා එන්න. ඉතින් Bing පාවිච්චි කරලා බලන්න
Bing.
ඔය Bing ගේ නම ගත්ත කොහෙන්ද කියලා මන්ද
Bing කියලා තියෙන මේ මොකක් හරි ටොෆි ජාතියක්ද කොහෙද
මගේ නෑ නෑ ඔය ෆ්‍රෙන්ඩ්ස් කියලා TV series එකේ තියෙන ඔගේ channel එක Bing channel එක මේකෙන් තමයි Bing අනික හොඳ නමන්නේ නිකන් බින්.
ඒගොල්ලන් දාන්නේ කැචි නන්ද.
නෑ බින් කියන්නේ අර error message එකේ Windows වල බින්.
ආ ඒක
message එක එනකොට දැන් උඩ මතක් කරලා දැන් ඔව් මෙහෙම Microsoft එකේ design කරන එකේ කර කර ඉන්නකොට ආවල් message එක බින් system out
එක ගන්නවා දැන් බල. ආ
බින්. ගෙල බින් කියලා නෝ දැන් බල. මේ ඒ වුණාට මේ search engine එක මම පාවිච්චි කරා මේ ටිකක් මට නම් ටිකක් කල්ලලගේ වුණාට ඉතින් Google වලට නම්
එහෙමනේ ඉතින් ඔක අර ඒගොල්ලන්ට බලෙන් දම්මවන්නේ නෝ ඔක ඉතින් Windows 7
වල මුලින්ම internet වලට ආපු ගමන් මම පාවිච්චි කරේ Alta Vista.
මමත් පාවිච්චි කරා ගොඩක්
Alta Vista
ගොඩක්
account එක මට තිබ්බා කාලින් ගැට altavista.com. මේ අක්කු මේක නැද්දෝනේ
Alta Vista ගොඩක් හොඳයි ඉස්සර මේ search results.
ඕ ඊට පස්සේ ඉස්සර Google කිව්වම මේ office එකේ යට්ටිය office එකේද office එකේද Google කිව්වම මං Google කවුද පාවිච්චි Alta Vista. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවද මේ Yahoo මුල් කාලේ කරේ manual indexing එක.
නැත
human indexing එකක් කරේ. ඒ Wolfram Alpha වල හොඳ එකනේ. Wolfram Alpha වල data gather කරනකොට humanly තමයි data හදන්නේ. ඒක 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 තමයි ගොඩක් හොඳයි කියන්නේ. ඉතින් ඒක නිසා මේ හොඳයි.
ඉවරයිනේ. බඩගිනියකට.
කලින් මේ අපිට පොඩි වැඩක් අමතක වුණා. මේ මලින්ත මතක් කරලා දුන්නේ
මොකද්ද?
WordPress 2.8 රිලීස් කරා මේ එක ගැනත් පොඩ්ඩක් කියන්න කියලා. ඒ ඉමේජ් එක නම් නියම.
ඔන්න මගේ අකමැතිමදී. ආ මේ තව එකක් තියෙනවා මේ අපේ chat room එකේ කිව්වා. ඒක බොහොම ඉස්සෙල්ලා කිව්වට චතුර කිව්වේ මේ Bing වල තියෙනවනේ අර Google වලගේ language translation
එක. ආ ඇත්තද?
ඒක නිසා ඉතින් Google එක බුදුම තරහක් මම හිතන්නේ Microsoft සමාගමෙන් තියෙනවා.
ඇත්ත.
හැබැයි මේ 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 දෙක තියෙන එකෙන් දන්නවද කවුද බෙනිෆිට් වෙන්නේ කියලා?
අපිමනේ.
මේ කම්පිටිෂන් එන එකේ හොඳ. ඉතින් ඒක නිසා මලින්ත ලොකු දවවා කරලා දිනවා මේ මලින්ත තමයි තනියම මහන්සිලා WordPress 2.8 සිංහල කරලා, ඒ කියන්නේ WordPress ගොඩක් ඒක සිංහල දැන් තනිකර පරිවර්තන කරලා තිනා. WordPress රිලීස් එකක් එනවා කියලා කියන්නේ මට ඔලෝක එක්කම හැද දවසක් තමයි. මගේ නා අක්කම ඇඳිම දෙයක් දැම්ම මේ WordPress අප්ඩේට් කරන්නේ. ඒකට එක හේතුවක් තමයි මම මේ බ්ලොග් දෙකක් දාගෙන ඉන්නවනේ. මම සිංහල එක ඉංග්‍රීසි එක WordPress MU දාගත්තා නම් මේ ප්‍රශ්නේ විසදෙනවා. දැන් කරලා තියෙන්නේ මම අර plugin directories, upload directories, එතකොට config directories එක directory-යක් තමයි තියෙන්නේ. ඔය බ්ලොග් දෙක දෙවිදියකට තිබ්බට. ඉතින් ඒක නිසා මේක upgrade කරන්න ගියා ඉතින් පොඩ්ඩක් automate කරලා ඕ වගේම දෙයක් කරන්න කියලා මට එකට site එකක් දක්වන්න එක
දක්වන්නේ. ඊට පස්සේ මට call කරනවා මේ backup තියෙනවද කියලා.
server එකේ backup එකක් තියෙනවා. server එකේ backup එකේ megabyte 400 ගන්න. ඉතින් 400 ගන්නම download කරලා unzip කරලා තමයි හැදුවේ. මේ ඉතින් ඕක තමයි ප්‍රශ්නේ. එහෙනම්
බඩගින්න නේද මතයනේ. දැන්
ඔක්කොම එකතු වෙලා
ඉන්නවා. හර්ෂ මෙතන හොට්ටු හූරගෙන
ඉන්නවා. දැන් කාලේ නිදා ගන්නද නිදාගෙන කරනවද කියලා
කල්පනා කරනවා. කකා නිදා ගන්න එක දැන් මම නම් කැමතියි. ඉතින් මේ අද කට්ටිය අපිත් එක්ක ගොඩක් වෙලා හිටියා. සද්ද බද්ද ප්‍රශ්නයක් ආවා. අද මේ පොඩි ඉන්ටර්නෙට් ගැටලුවකුත් තිබ්බා. මේක පෞද්ගලිකව මම ටෙස්ට් කරලා බලන්න මේ මොකද්ද අපේ සද්ද ලෙවල් ඔඩියෝ ලෙවල් වල මොකක්ද ගැටලුවක් තියෙනවද කියලා. රෙකෝඩින් එකේ නම් අපිට එහෙම ගැටලුවක් තියෙන්නේ නැහැ. මේ ඒ වුණාට
ගොඩක් කලකින් නේද කාලින් පෑය විනාඩි 40 ගන්නන්නේ.
ඉතින් මම පෑය විනාඩි 40 ගන්නෙ මේ මැද හරි බොරු කියපුවා අර කෝල් ආපුවා වලි දාගත්තා දාගත්තා.
වරුවක් විතර එඩිට් කිරීමක් තියෙනවා.
ඔව් ඒක මම අද බුද්ධිකට බාර දීලා මම ලබන වීකෙන්ඩ් එක මම සතටෙන් ඉන්නවා.
ආ මේ දැන් වෙලාව 10යි.
ඔව්. එහෙනම් දැන් යන්නත් ඕනේ කැලෑපුර යන්න බෑ. ඔව්. ආයෙත් ගින්න
ඩොටේ
ඩොට් ඩොට් කියන්නේ මොනා කියන්නේ බැරි. කැලඹුර
එහෙමනේ ඉතින් අර යාපනයේ ඉඳන් කොළඹ එනකොට කොළඹ ඩොටේ එහෙම තමයි ඉතින් එහෙ ඒ කාර්යයක් නෑ ඒකට
මෙහෙමයි අර මරියානා ආගද්දේ කොහින් ගියත් ඒකමනේ ශ්‍රී ලංකාවේ ඉඳන් මරියානා ආගද්දේට ගියත් ඒක යටම තියෙන ලෝකේ කොහින් ගියත් ඒ වගේ තමයි හර්ජින්න දැන කොළඹ ආරෙන්
කවුරුත් කියන්නේ මේ ගණින් හොතයි ඩොටේ කිය
අපිත් අඩු ගානේ බස් එකෙන් බැස්ස ගමන් ගෙදර නේ තිල්ල.
ඔව් ඉතින් අපිත් බස් දෙකක ඇවිල්ලා බැස්සා ගෙදර.
බස් දෙක වැහලා පයින් පොට්ටක්.
බස් දෙක වැහලා කොච්චර දුරද කිව්වොත් වාහනත් එන්නේ නැහැ කියලා කොච්චර විශ්වාසද කිව්ව මිනිසුන්ට මහ පාර මැද්ද බලු කුඩු හදලා
තියෙනවා. ඒක නම් ඇත්ත.
මේමනේ බල්ලෙක් ගන්න බෑනේ කුඩුවත් එක්කම දාලා කවුද ඒක.
ඉතින් ඒක නිසා මේ එහෙනම් කට්ටිය පොඩ්ඩක් බලන්න WordPress 2.8 සිංහලෙන් තියෙනවා. අපි ඒක ලින්ක් එකක් දාමු.
අපේ මේ CSS සිංහලෙන් වගේ තියෙනකෝ.
ඔව්. CSS සිංහලෙන් ඉල්ල. ඒක හැබැයි මලින්ද නංගිල්ල හොඳයි. අපරාධ කියන්න බෑ. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්.
ලබන සතිය හම්බ වෙනවා.
ඔව් ලබන සතිය හම්බ වෙමු. මේ
ට්විටර් එකෙන් කියමු නේද?
ඔව් ට්විටර් එකෙන් අපි වෙලා ගියන්න. අපි කියන වෙලාවට ඔයගොල්ලෝ පැක් කැරි කරගන්න. ඊට පස්සේ මේ අපි මේ සද්ද අඩු ප්‍රශ්නේ මොකද්ද කියලා හොයලා බලලා ඒකට විසඳුමක් දෙන්නම්. මේ ඒකත් ඉදිරියේදී හදන්නම්. ඉදිරියේදී බලාපොරොත්තුවක් තියෙනවා මේක එකම ස්ට්‍රීම් එක ඔඩියෝ ක්වොලිටි දෙකකින් ලයිව් ස්ට්‍රීම් කරන්න. දැනට අඩු එකක් ඩයල් අප් අයටත් හොඳ ක්වොලිටි එකක් ADSL වගේ පාවිච්චි කරන එකත් ඒකත් ලබන සතියේ වෙනකොට හදාගන්න පුළුවන් වෙයි.